ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා කාලය පැමිණලා තියෙන්නේ. ඉතින් ඒකට සියලු දෙනාම සූදානම් වීමක් වශයෙන් සාදුකාරය පවත්වනවා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සලායතන පච්චයා පස්සෝ තිසුසීම පස්සතිති එවං භන්ති සලායතන නිරෝධා පස්ස නිරෝධෝති සුසීම පස්සතිති එවං භන්ති තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සුසීම සූත්‍රයේ බොහොම වටිනා සූත්‍රයක් මුල් කරගෙනයි අපි මේ ධර්ම දේශනා මාලාවකට පෙළඹිලා තියෙන්නේ. ඒකත් විශේෂයෙන්ම මේ වැඩමුළුව සඳහා අපි වෙන් කරගත්තේ වෙන් කළා තියාගත්තේ මේ සුසීම සූත්‍රයේ පසු භාගයයි. එතනදී සරුවච්චන් වහන්සේ පටිච්චසමුප්පාදයේ පිළිබඳ විශේෂ අවධානයක් සුසීම ස්වාමීන් වහන්සේට ඇති කිරීම සඳහා ජාති මරණ කියන ඒ දොළොස්ආකාර පටිච්චසමුප්පාදයේ අවසාන පුරුකේ ඉඳලා එකින් එකට ඊට ඉස්සරහා තියෙන එක හේතු ප්‍රත්‍ය වෙන බව එමෙතන නිසා හට ගැනීමක් සිදු වෙන බව පෙන්වීම සඳහා එකින් එකට ප්‍රශ්න කරගෙන යනවා. ඒ ප්‍රශ්න කරන පරිච්ඡේද දෙකක් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. පළවෙනි එකේදී ජාති මරණය ජාතිය නිසා හට ගන්න බව, ජාතිය භවය නිසා හට ගැනීමක් සිදු වෙන බව, භවය උපාදානයේ නිසා හට ගැනීමක් කියලා නිසා හට ගැනීම දිගින් දිගට පස්සෙන් පස්සට එක පරිච්ඡේදයකින්න ඊගාවෙකේ ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධ වෙන බව, ඊට පස්සේ භවයේ නිරෝධයෙන් ජාති මරණ නිරෝධ වෙන බව, උපාදාන නිරෝධයෙන් භවයේ නිරෝධ වෙන බව ආදි වශයෙන් නිරුද්ධ වීම දෙවෙනි පරිච්ඡේදයෙන් පෙන්නනවා. ඉතින් දවසකට මේ පරිච්ඡේද දෙකෙන් සමාන්තර වූ පාඩ දෙකක් උපුටාගෙන තමයි අපි දවසේ මාතෘකාව උපයාසපයා ගන්නෙ. අද අපි අවිල්ලා ඉන්නේ මේ සලායතන කියන පුරුකත් ඒ පදනම් කරගෙන ඒ නිසා හට ගන්නා වූ ස්පර්ශයේ කියන චෛතසිකයක් කියන පුරුකේ. ඒ තමයි ඉගෙනකට කිනක ප්‍රත්‍ය විනවිය හැටි එකක් නිසා එකක් හට ගැනීම. ඒ යට පරිච්ඡේදයෙන් ගත්ත කොටසේ තියෙන්නේ යම් ආකාරයකින් අපිට සලායත නිරෝධනයක් නිරෝධයක් නිරුද්ධ කර දැමීමක් සිදු වෙනවා නම් එතන යම් ස්පර්ශයක් ඇති කිරීම සඳහා වන්නා වූ යම් ආකාරයක් යම් ලිංගයක් යම් නිමිත්තක් යම් ಉದ್ದೇಶයක් තියෙනවා නම් ඔක්කොම ගිලෙන්න යනවා. එතකොට ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනකට යන්න පුළුවන්. ඉතින් ඉස්සලා අපි කාරණාව සිද්ධ වෙන නිසා හට ගැනීමේ පද්ධතිය තේරුම් අරගෙන ඒ ස්පර්ශයේ ගවා දාන්න බැරි නම් ඒ ගැන බලාපොරොත්තු තියන්න බැරි නම් අපිට පුළුවන් සලායතනයේ ගවා දැමීම නැත්නම් සලායතන නිරෝධයේ පිළිබඳව අදහසක් ඇති කරගන්න. ඉතින් කොතනකින් හරි කමන්නේ අපි ගියේ පාර අවසාන මතාවට මතක් කරගත්තා වගේ කොතනකින් හෝ මේ දන්වැලේ පුරුකක් කඩලා දැම්මොත් ඒකේ වලය වටේ ඒ කඩලා යනවා. ඉතින් මේ සලායතන කියලා කියන්නේත් ඒ වාගේ කැඩෙන්න පුළුවන් භංගුර ස්ථානයක්. ඒ භංගුර ස්ථානයේ අඛණ්ඩව පැවැත්ම නිසා සලායතනගේ අඛණ්ඩ පැවැත්ම නිසා නිතරම අපිට ස්පර්ශයක් තියෙනවා. අපි දැනීමක් තියෙනවා. ඒ දැනීම අපට අපි පණ තියෙන බව දනවනවා. අපි සිහි නැති වෙලා නැති බව දනවනවා. නිින්ද ගිහිල්ලා නැති බව දනවනවා. ඒ දනවන ස්පර්ශය හැපීම සිද්ධ වෙන ස්ථානවලට ස්ථාන හයක් තියෙනවා. ඒවට ආයතන කියලා කියනවා. ඒ ආයතන හය නිතා ච ආයතන කියන පදය හුරු කරගෙන කටට ඌරුවට හදාගෙන සලායතන කියන පදේ ඇතුළත් වෙනවා. ඉතින් යම් අවස්ථාවක මේ සලායතන නිරෝධයක් සිදු වෙනවා නම් ඒ ආයතන වසා දැමීම නිසා ආයතනින් ඇති කරන ඒ ගැටුම ස්පර්ශය හැපීම නැතිලයි. ඉතින් මේ සලායතන නිරෝධය තමයි අද අපි උත්සාහ කරලා බලන්නේ අපි කොයි කොයි ආකාරයකින් අපට මේ සලායතනගේ නිරෝධය අත්දකින්න පුළුවන්ද කියලා. ඉතින් මේක අපි හිතනවා නම් ඇස්සන්ද කෙනෙක්ගේ චක්කායතනේ නිරුද්ධ වෙයි. එහෙම නැත්නම් කන් බීරි වෙච්චාම සෝත ආයතනේ නිරුද්ධ වෙයි. ගන්ධ සුවඳ නොදැනෙන, දිවට රස නොදැනෙන, එහෙම නැත්නම් කයට පහස නොදැනෙන, එහෙම නැත්නම් හිතට හිතවිලි නොයන තැනක නිරෝධයක් වෙනවනම් ඉතින් අපි පෘථග්ජනෙක්ගේ උනත් මරණයේදී නිරෝධේ සිද්ධ වෙනවා. එහෙමනම් ඒ සලායතේ නිරෝධය කියන්නේ මේකනම් ලංකාවේ කියන විදිහට හැම මැරෙන කෙනෙකුටම නිවන් සැප ලැබේවා කියලා ලියන එක සාධාරණයි. මැරෙනකොට ඉතින් නිවනට තමයි. නමුත් සරුවච්චන් වහන්සේ එහෙම මෙතන නිරෝධේ කියන වචනේ පාවිච්චි කරන්නේ ඊට වඩා බොහොම මේ ධාර්මික අර්ථයකින් නැත්තම් ගැඹුරු ධර්මයක් ගැඹුරු දර්ශනයක් ඒකේ තියෙනවා. ඉන්දියා සංවර සූත්‍රයේදී අපි මජ්ක්‍ධිමනිකාය අවසානයේ සඳහන් වෙන සූත්‍රයේදී සරුවචනාංශයේ ඒ පාරසතිය බ්‍රාහ්මණයාගේ ගෝලයාගෙන් අහනවා ඔයගොල්ලන්ගේ ගුරුනාංශෙත් ඉන්දියා සංවරයක් කතා කරනවද කියලා. ඉතින් එතකොට කියනවා අපේ ගුරුනාංශ අපට කියලා දීලා තියෙන්නේ රූප බලන් දෙපා, බැලීමෙන් ඉන්දියා සංවර නොබැලීමෙන් සංවර කරගන්න, කද්ද අහන් දෙපා, නොඇහිමින් කන සංවර කරගන්න ආදි වශයෙන් මේ ඒ සංසිද්ධීන් නොකර සිටීමෙන් සංවර කිරීමක් පිළිබඳව. එතකොට මේ ළඟ ඉන්න ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් බුදුරජාන් වහන්සේ එතකොට අහනවා ආනන්ද මේ විදිහට පාරසරිය බ්‍රාහ්මණයා කියන විදිහට රූප නොබැලීමෙන් ඉන්දිය සංවරයක් වෙනවා නම් ශබ්ද නොඇහිමින් කණි සෝතින්ද්‍රිය සංවර වෙනවා නම් උප්පත්ති අන්දයෝ නිවන් දැකලා තියෙන්න ඕනේ නේද කියලා. උප්පත්තියම බීරියත්තු නිවන් දැකලා තියෙන්න ඕනේ කියන බොහොම උපහාසාත්මක නමුත් ගැඹුරින් කාරණා වටහා දෙනවා. ඒකල කියනවා මේවා නෙවෙයි ඉන්දියා සංවරය කියලා කියන්නේ කලාතුරකින් ලෝකේ පහළ වෙන්නා වූ සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ සරුවචන් වහන්සේ ඉන්දියා සංවරයක් පනවනවා. ඒකෙන් ඇති කරන්නේ ඉන්ද්‍රයන්ට ඒ අරමුණු නොදෙනිය නොදීම නෙවෙයි අරමුණු එනකොට කොයි එක ආවත් ඒ විසෙයි සංවර කරලද ඉඳුරංගෙන් එහෙම නැත්නම් ඉඳුරං කල්ලාතුව සංවර කර ගැනීමෙන් එයින් ඇති වෙන්නේ ඊට දෙන ප්‍රතික්‍රියාවල් නැති කරලා ප්‍රතිචාරයකින් තපවණක් නතර කරන එක. එවැනි විදිහට කියනෝ නම් ඒ සූත්‍රයෙන් කියන අදහස අර ಜಾති අන්දයෝ රහත්‍ය ಜಾති බදිරයෝ රහත්‍ය කියන වගේ ඒකට බුදුහන්සේ දෙන විකල්පය තමයි රූපයක් දැක්කට ඇස් තිබුණට අන්ධෙක් වගේ හැසිරෙන්න පුළුවන්කමින් අපි රූපයෙන් උපදින්න පුළුවන් කෙලෙස් නැතර කරන්න පුළුවන්. අපිට සද්දයක් ඇහුණට බී ඇහෙන කනක් තියෙනවා. නමුත් බීරෙක් වගේ හැසිරෙන්න පුළුවන් කමක් බුදුහාමුදුර අපට කියලා දෙනවා. ඒක නිසා චක්කුමාස යත අන්ධෝ සෝතවා බදිරෝ යත ආදි වශයෙන් ඒ සූත්‍රයේ ගාථාවේ සඳහන් කරලා තියෙනවා මේකයි කරුවත් යන අධිකිතන විශිෂ්ටත්වය. අපි ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නෙවෙයි හික්මවන්න හදන්නේ විනයනය කරන්න හදන්නේ තමන්ගේ ඇතුළත ඉන්ද්‍රියන් ටික. ඒ ඉන්ද්‍රිය කියන වචනයම මෙතන ආයතන කියන වචනේ සඳහන් වෙනවා. ඒතර මේ සලායතනයන්ගේ නිරෝධයක් සලායතනයන්ගේ නිරුද්ධ කරලීමක් කරන්න පුළුවන් නම් ඒකෙන් ඇඟ වෙන දේ තමයි ඒකෙන් අපිට ගන්න තියෙන බල ප්‍රයෝජනේ තමයි. එතකොට ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැහැ. ඉතින් මේක බලනකොට බොහොම ඇස්සත්තේ නමුත් අන්ධේ කුසේ හැසිරීම නැත්නම් කන් ඇත්තේ නමුත් බීර කුසේ හැසිරීම කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ විතරයි ඒ වගේ විතරක් නෙවෙයි අපිත් එක්ක පරිසරයේ ඉන්න කට්ටියක අපි උත්සාහ කළා කෙරුවත් අනුමත කරන්නේත් නැහැ. ඒ විතරක් නෙවෙයි අපේ අභ්‍යන්තරගත දෘෂ්ටි සක්කාය දිට්ඨිය ආදී දිට්ඨිත් මේවා පිළිගන්නේ නැහැ. මොකද අපේ සක්කාය දිට්ඨිය අපිට කියන්නේ මේ ඇහැ තියෙන්නේ ගොඩක් රූප බලන්නයි පෙර පින් කරලා ලැබිච්ච ඇහැ. ඒසපු පුළුවන් තරම් රූප බලන්නයි අපි වාසනාවන්තයි කියලා කියන්නේ පොහොසත් කියලා කියන්නේ මහන්සි වෙන්නේ. ඉතින් ඒ වගේ රූප බලලා අන්ධෙක් වෙන්න අන්ධෙක් වගේ හැතරෙන්න හික්මෙනවා කියනකොට අපේම ඇතුළත තියෙන අගයන් ආඩම්බරය හෙල්ලුම් කරනවා. ඒ වගේම යම්මාකාරකින් කිව්වොත් එම සලායතන නිරෝධය කියලා නිරුද්ධ කරගන්නේ ඒකත් උගාවක් වෙලාවට අපිට තදබල අභියෝගයක් වෙනවා අපේ අගේ ආඩම්බරයන්ට. නමුත් ඒක යම් ආකාරයකින් හේතු කරලා දෙන්න පුළුවන් දැන් භවනා නොකරන කෙනෙකුට වුණත් එහෙම නැත්නම් අඩු ගානේ බණක් අහන්න කැමැති ප්‍රබුද්ධව සුතුමේ ඥාන යෝදන කෙනෙකුට සෝතාවධානේ පඤ්ඤාව තියෙන කෙනෙකුට හේතු කරලා දෙන්න පුළුවන් මේක කළ හැක්කක් බවත් ඒකට සම්පූර්ණ හැකියාව මිනිස්සෙක් තුළ තියෙන බෞද්ධයෙක් තුළ නෙවෙයි මිනිස්සෙක් තුළ තියෙනවා කියලා. ඉතින් ඒකට ඉඟියක් ඔය මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී සරුවත්නාංශේ බොහොම ප්‍රදීප්තවගෙන හැරපානවා. විත කීපවතාවකට කලිමුත් මං දේශනාවලදී බොහෝ විට සාධක සූත්‍රයක් වශයෙන් ගෙන අර දක්වලා තියෙනවා. මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී සරුවචනාංශයේ තමන්ගේ උපදේශ නැත්නම් කමඨාන් බලාපොරොත්තු වෙන ඒ වයෝවෘද්ධ මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේට උද්ගලික කමඨාන් ගිල්ලෙන් පිළිබඳව පොඩි අකමැත්තක් වගේ ප්‍රකාශ කරලා ඔය තීන ටික ඇති ආය තනියම එක එක නඩ දෙන්න දෙයක් නැහැ කියන වගේ ප්‍රකාශ කරලා සර්වචනාංශේ මාළුක පුත්තු ස්වාමීන් වහන්සේ ගෙනල්ලා ඒ කියන්නේ සතියෙන් හරියට පිහිධාරයක් උඩ වගේ කඹයක් උඩ වගේ කියලා නතර කරනවා කාරණා තේරුම් ගැනීම සඳහා. බුදුරජාණන් වහන්සේ කියනවා යං විංචි චක්කු විඤ්ඤේය රූපං අදිත්තං අදිත්ත පුබ්බන්න පස්සතින පස්සිසන්ති. මාළුක පුත්‍ර යම් කිසි ඇහෙන් දැකිය යුතු රූපයක් තියෙනවා කවදාකවත් දැකලා නැහැ. දැන් මේ වෙනකොට දකිමිනුත් නැහැ. ඒ වගේම දැන් බලමිනුත් නැහැ. මත්තර බලන්න වෙන්නේ නැහැ. අන්න ඒ වගේ වූ චක්කු විඤ්ඤේ රූපයකින් රූපයක් උදෙසාමට කවදාකවත් ප්‍රේමයක්වත් ඡන්දයක්වත් කැමැත්තක්වත් වෙන රූපයක් දිහාට පහළ වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකට මාළුක පුත්‍ර ස්වාමීන් වහන්සේ නෝ හේතම් බන්තේ කියනවා. දැක්කෙත් නැති දකින්නෙත් නැති බලන්නෙත් නැති බලන්න වෙන්නෙත් නැති යම් රූපයක්කින් අපිට කවදාකවත් කෙලෙස් උපදින්නේ නැහැ. ඒ සුසීම ශාන්සිකින් අහනවා මෙතන ඔබ සලායතන නිසා පස්සේ ඇති වෙන බව සුසීම දකින්නවද කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ කියනවා. වගේ පාලුකේ පුතු ශාන්සිකින් අහනවා දැක්කෙත් නැති දකින්නෙත් නැති බලන්නෙත් නැති බලන්න වෙන්නෙත් නැති යම් රූපයකින් කෙලෙස් උපදින්න පුළුවන්ද කියලා. උන්වහන්සේ කියනවා නැහැ කියලා. ඒක මම කියනවා මේ පිළිතරත් හිතලා බලන්නයි කියලා. අපි දකලත් නැති දකින්නේ මොඳදදී බෑමට බලන්නෙත් නැති බලන්න වෙන්නෙත් නැති යම් රූපයක් තියෙනවා නම් එයින් අපිට කෙලෙස් ප්‍රේමයක් හෝ ඡන්දයක් හෝ රාගයක් හෝ කැමැත්තක් අපිට පහළ වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා එනවා යම් විදියකට අපට කෙලෙස් උපදිනවා නම් උපදින්නේ මේ වර්තමානයේ දැනට පෙනෙමින් තියෙන රූපෙකින් විතරයි. නොදැක්ක වූ නොදකින්නා වූ නොබලන්නා වූ බලන්න වෙන්නෙත් නැත්තා වූ දේවල් අපිට කවදා සංස්කාරයක් වෙන්නෙත් නැහැ, කෙලෙස් උපදවන්නෙත් නැහැ, ප්‍රශ්න කරන්නෙත් නැහැ, අපි ප්‍රතික්‍රියා කරන්නෙත් නැහැ. එහෙම රූප කෙල කෝටි ගාණක් තියෙනවා කියලා අපේ හිත අපට කියනවා. ඒක කවදාකවත් අපිට ඒ දෙකකින් කෙලෙසක් උපදින්නේ නැහැ. එනිසා අපිට කෙලෙස් ගෙවම් කරන වැඩකට, කෙලෙස් කපන වැඩකට යනවා නම් අපිට කවදාකවත් නොදැක්ක රූපයක් උදෙසා භාවනා කළ යුතුම නැහැ. දැනට නොදකිමින් ඉන්න කිසිම රූපයක් විශේෂ භාවනා කළ යුතු නැහැ. දැනට තමයි නොබලමින් ඉන්නව කිසිම රූපයකින් බලන්න වෙන්නේ නැති කිසිම රූපයකින් භාවනා කළ යුතු නැහැ. එනිසා විපස්සනාව කියලා කියන්නේ මේ ඉස්සරහට එළඹිච්ච දේෙන් තමයි කෙලෙස් උපදින්නේ නිවන් දකින්නේ තෙතනින් පමණයි. ඒක නිසා රූප ලෝකයෙන් අපි කොච්චර පොඩ්ඩකද භාවනා මනසිකාරයේ යෙදවිය යුත්තේ කියලා එතනින් භාවනා නොකරම අතහැරිය යුතු විශාල ප්‍රදේශයක් බුදුහාමුදුර අපිට නිකන් සාකච්ඡා මාර්ගෙන් තර්ක මාර්ගෙම පෙන්නලා දෙනවා. ඒක නිසා ඒ පසුකාලීන ආචාර්යවරු කියනවා බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛා පහත්ත. බුදුචාන් වහන්සේ මිනිස්සෙන්න බණ කියමෙම පැමිණෙන තින විශාල දුක් රාශියක් ගෙවම් කරලා දෙනවා. නැත්තම් අපිට මුළු ලෝකෙම අපේ හිත හිතන ඉන්නේ අරූප ලෝකෙ ගැන භාවනා කරන්නේ කොහොමද? රූප ලෝකෙ ගැන භාවනා කරන්නේ කොහොමද? මේ දෙතිස් කුණුව ගැන භාවනා කරන්නේ කොහොමද? අනිත්‍ය ගැන භාවනා කරන්නේ කොහොමද? දුක ගැන භාවනා කරන්නේ කොහොමද? මේ නොදැක්ක රාශියක් හිතේ තියාගෙන දැකලත් නැහැ, දැන දකිමුනුත් නැහැ, දැනට බලන්නත් බෑ, මත්තර බලන්න වෙන්නේත් නැහැ. මේ රාශිය තමයි ඔය ඉගෙන ගන්නකොට මොලේ කුරුවල් වෙනවා කියන්නේ. විපස්සනා කරන්න යනකොට ඒක නිකම්ම ලැත්තනම ලොප් වෙනවා. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා විපස්සනාවේදී සුද්ධ අත්ෝපදේශයක් තියාගෙන ඉන්නවා. යථාපාකඨං විපස්සනා බිනිවේසෝ. යථාපාකඨං විපස්සනා බිනිවේසෝ. යම ප්‍රකට වෙනවද ඉස්සරහට අවිල එතනින් බහගන්නේ කියලා. නොදැක්ක නොදකින නොදකින්ද වෙන කිසිම දෙයක් ගැන කල්පනා කරනවා කියන්නේ කෙලෙසක් කියලා හිතාගත්තර කමන්නේ. එහෙම දේවල් ගැන කල්පනා කරන එක තමයි ඔය තර්ක මේ සැක කුකුස් වශයෙන් පහළ වෙන්නේ. ඒ අනිවාර්යයෙන්ම මේ ප්‍රත්‍යක්ෂ ඉක්මවාගෙන යන චින්තාමේ ඥාන නිසා වරදවා වටහාගත් සුතමේ ඥානේ නිසා සිදු වෙන දේවල්. සර්පය අල්ලනකොට අල්ලන්නේ කියලා කියන්නේ බෙල්ලෙන්මනේ. පිටතනකින් අල්ලපු ගමන් කනවා. ඒ වගේ තමයි මේ ධර්මීය වුණත් කොටස් අල්ලන්න ඕනේ ඒකේ විමුක්ති සුඛේ ගලවල දාන පැත්තෙන් අල්ල බදා ගන්න තියන රටේ. ඒක නිසා රූප විශ්ේ කල්පනා කරනවා නම් යමක් අපිට මේ වෙලාවේ ප්‍රකට වෙනවා නම් බලන නිසා හෝ පේන නිසා. ඒකත් මෙතනදී මේ සූත්‍රයේ හොඳ ලස්සන කියනවා දැකලත් නැති දකින්නෙත් නැති බලන්නෙත් නැති බලන්න වෙන්නෙත් නැති. ඒ නිසා අතීතනාගත දෙක දැකලත් නැහැ බලන්න වෙන්නෙත් නැහැ කියලා කියනවා. වර්තමානයේ පෙනෙනවා දැකලත් නැති බලලත් නැති. නිසා අපිට රූප ධර්ම පහළ වෙනවා ලෝකේ ඇහැට බලන රූප සහ පේන රූප කියලා. ওই දෙක විතරමයි අපිට භාවනාවට අදාළ වෙන්නේ, විපස්සනාවට අදාළ වෙන්නේ, වර්තමාන චිත්තක්ෂණයට අදාළ වෙන්නේ. ඒනොත් බලන රූප වලින් විතරයි කෙලස් උපදින්නේ. වෙන විදිහකින් කියනවා බලන රූප විතරයි සචේතනිකව සිද්ධ වෙන්නේ. බලයේ බලන රූප විතරයි සසංකාරිකව සිද්ධ වෙන්නේ. අනිතු අසංස්කාරික වෙන්න නිසා චේතනාහබ්බික වේ කම්මං වදාමි කියන බුදුරජාන් වහන්සේගේ ඒ සමීකරණයට අනුව පෙනුනට ඒක නවි කලබල විය යුතු නැහැ. ඒක අපේ මල්ලට දාගන්න ඕනකමක් නැහැ. බෙගිනුමට වැටෙන්නේ. පෙනුණා මගේ කිසි හැබැයි පෙනුණයි කියලා කනබාඩු වෙන්න පටන් ගත්තොත් චිත්ත මේ පීඩාවටපත්වත් ඒක කෙලෙසයක් වෙනවා. එයිස හරියට මේ කාරණාව ධර්ම දේශනාගේ ශුද්ධ කරත් සෑහෙන විවේකයක් කෙනෙකුට ලබන්න පුළුවන්. මේක වෙච්ච දෙයක්ද නැත්නම් පෙනීච්ච දෙයක්ද බලපු දෙයක්ද කියලා. බලපු දෙයින් තමයි අපිට කැලස් පහළ වෙන්නේ මොකද බලන්න නම් චේතනාවක් අවශ්‍යයි. දැන් අපි ඒකම යෙදුවොත් කනරත් අහපුත් නැති අසමිනුත් නැති ඇහෙන්න වෙන්න ඇහිලත් නැති ඇහි දැනට ඇහිමනුත් නැති අසමිනුත් නැති අසන්න වෙන්නෙත් නැති යම්කිරි සද්දකින් ප්‍රේමයක්වත් ඡන්දයක්වත් කුසල මේ තණ්හාවක්වත් පහළ වෙන්න පුළුවන් කියලා. ඉතින් මාළික පුතු සාංශ කියනෝ නැහැ කියලා. ඊට පස්සේ ගන්ධයක් තියෙනවා විඳලත් නැහැ විඳින්න වෙලත් නැහැ දැන් විඳින්න ආසාවකුත් නැහැ දැන් ඒ කියන්නේ ආසාවෙන් දැන්ට විඳින්නත් නැත්නම් අත්‍තර විඳින්න වෙන්නේත් නැත්නම් ඒ මතින් කෙලෙස් නැහැ යම් කිසි රසමසවුලක් තියෙනවා කවදාකවත් රස බලන්නේ නැහැ එතෙන් දැනට බලන්න වෙලක් නැහැ දැනට බලන්න මිනුත් නැහැ ඉස්සරහට බලන්න වෙන්නේත් නැහැ කෙලෙස් පහළ වෙන්න බෑ දිවි ලෝකේ තියෙනවා අපි හිතනවා දිව්‍ය භෝජන කියලා જાතියක් ඉති දිවි භෝජන අපි කවදාවත් කාපු බවක් අපිට මතකෙක නැහැ. ඒ වගේම දැනටත් දිවි භෝජන වළඳෙමිනුත් නැහැ. ඒ වගේම දැන් වළඳන්ට පෙළඹිලා එළඹිලත් නැහැ. මත්තර ආසාවකුත් නැත්තම් දිවි භෝජන කියන මාතෘකාවෙන් අපිට කවදාකවත් කෙලෙස් උපදින්න විදිහක් නැහැ. ඒක පිළිබඳ ඡන්ද ප්‍රේමයක් පහළ වෙනවා නම් ඒක විකෘතියක්. ඉතින් සමහරු දිවි ලෝකෙ ගිහිල්ලා දිවි භෝජන වළඳින්න කල්පනා කරනවා නම් දිව්‍ය භෝජනේ නෙවෙයි මේ කෙලෙස් උපදින්නේ ආසාවෙන් ඉස්සරහට මේ කොරන්ට ලැබේවා කියන ඒ ආසාවෙන් දිව්‍ය භෝජන වලින් වෙන්නේ නැහැ ඒ වගේම යම් යම් අපිට තියෙනවා යාන වාහන ඇඳ කොට ඇඳ කොට මෙත් ආදී පහස ලැබලා දෙන සුඛෝපභෝගී දේවල් එවුව කවදාකවත් විඳපු නැති දෙයකින් හෝ විඳින්න වෙච්ච නැති දෙයකින් හෝ දැන් විඳින්න නැති දෙයකින් හෝ මත්තට විඳින්න වෙන්නේ නැති දෙයකින් කවදාකවත් එම ඡන්දයක් ප්‍රේමයක් රාගයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මේකෙන් අඩු කරන්න පුළුවන් අපිට දී ඇති චිත්තක්ෂණයක කෙලෙස් පහළ වෙන්න පුළුවන්නේ මේ අස්පනා අපිට දකිමින් පෙනෙමින් අහමින් ඇහෙමින් ගඳ වදිමින් ගඳ බලමින් රස දැනෙමින් රස බලමින් පහස දැනෙමින් පහස ලබමින් හිතමින් 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 තියෙනවා නම් ওই 12දී පුළුවන් අපිට කෙලෙස් ඇති වෙන්න. මේ සලායතන නිසා ඇති වෙන අචේතනික සචේතනික ක්‍රියාධාරාවල් 12ක් තියෙනවා. මේ ටිකෙන් තමයි අපිට අපිට විපස්සනාට අදාළ වෙන්නේ මේනොත් ඒ පේනෙන ඇහෙන ගඳ දැනෙන රස දැනෙන පහස දැනෙන හිතෙන දේවල් වලින් අපිට අයින් කරලා දාන්න පුළුවන්. මොකද බලන අහන ගඳ බලන රස බලන පහස බලන හිතන දේවල් විතරයි සච්චේතනිකව සිදුවෙන්නේ. එච්චරයි අපි වග වෙන්න ඕනේ. මෙදි මේක හරියට කෙහෙල් ගෙඩියක පොත්තේ ඉඳුණාට පස්සේ ගලවලා දැම්මා වගේ කෑවොත් අපිට ඒකේ අර ඉදිච්ච මදේ කොටසේ රසය තේර ගන්න පුළුවන්. මේ පොල් ලෙල්ලත් එක්ක කෑවොත් ඉතින් හරක් කෙහෙල් කෑවා වගේ තමයි. ඉතින් එතකොට කියනවා කාලා කියනවා තිත්තයි කිය. කාලා කියනවා කටේ පැටලෙනවා කියලා දත් වල ඇමිනිනවා කියලා. මොකද ලෙල්ලත් එක්ක කාලා තියෙන්නේ. ඉතින් ලෙල්ල ගලවන එක බුදු දඥාන්ස මේ වගේ සකච්ඡා මාර්ගයෙන් ඒත්තු ගන්නනවා. ඒ නිසා භාවනා කරගෙන යනකොට විපස්සනා කරගෙන යනකොට අපි යම්කිසි අරමුණක් හිතර දෙනවා. අපි ඒකට පොඩ්ඩකින් එනවා. ඇයි එම කරන්න කියලා දීලා ඒ අරමුණක යන්න දෙන්නේ තේමාවක් ඇති කරගන්න. මල් මාලයක් අමුණන්න නූලක් අවශ්‍ය වගේ. තේමාව දීලා අනිකුත් දේවල් වලට එන්න ආරිනවා. එකක්වත් හොයන්න යන්නේ. එන්න යනකොට එව්වා දිහා බලාගෙන ඉන්නකොට ප්‍රතික්‍රියා නොකර භාවනාවක් මම මේ කතා කරන්නේ ඉඳගෙන පරියන්කේ ඉන්න වෙලාවක ආනාපාන සතියෝ පිම්බි මැකිලිම බලාගෙන ඉන්න වෙලාව. ඉතින් මේවල් එනකොට මම පැමිණිච්ච කිසිම දෙයක් පිළිබඳව කනගාටු වෙලා හෝ සතුටු වෙලා නෙවෙයි බලා කරන්න තියෙන්නේ. මේවා පැමිණීම නිසා චේතනාවක් පහළ වෙනවා කියන්නේ. මේක හොඳයි නරකයි වාසනාවන්තයි අවාසනාවන්තයි සපයි දුකයි භද්‍රයි අභද්‍රයි මංගලයි දුමංගලයි කියලා. ඒ දකින්හන දේවල් මත චේතනා පහළ වෙනවා නම් අපි ඒකට කියනවා ප්‍රතික්‍රියා කරනවා කියලා. එහෙම නැත්නම් චේතනා පහළ වුණාට ඒ චේතනාවල අභිරමණය කරන්න නැතුව මේක නිසා මට මේ විදිහට රාගයක් ඇති වුණා, මේක නිසා මට මේ විදිහේ ද්වේෂයක් ඇති වුණා කියලා ඉතන ඉතන දකින්න පුළුවන් නම් ඒත් පුළුවන් එයින් මතුවට තියෙන මතුවෙන්න තියෙන ගොඩාක් ඒ ඝර්ෂණ ගැතුම් ප්‍රතික්‍රියා නැත කරා. ඒ නිසා ඒ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේට මේ කාරණාව තේරුම් කරාට පස්සේ උන්වහන්සේට ඒක තේරිලා උන්වහන්සේට ඒක වැටහුණාට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මම ඔබ වහන්සේ කෙටිමර කමඨාණක් කිව්වා ඔබ වහන්සේ මට මේ කිව්වා ඒක නිසා මට වැටහිච්ච දේ මම ඔබ වහන්සේට කියනවා නම් අපි රූපං දිස්වා සති මුත්තා පිය නිමිත්තං මනසි කරෝති. අපි යම් ආකාරයක ඇස් අරගෙන ඉන්න වෙලාවේදී රූපයක් දකිනවා. ඒ රූපයක් දකිනකොට මුත්ත සතියක් තියෙන. ඒ කියන්නේ එළඹෙච්ච සතියක් නැහැ. සතිය නැගී හිටලා නැහැ. ඒ වෙනි වෙලාවට කියන මුත්ත සති කියලා. අසති අසම්පජාන කියලා කියන වගේ අසතියට කියන නම තමයි මුත්ත සතිය කියලා. රූපං දිස්වා සති මුත්ත පිය නිමිත්තං මනසි කරෝති. ඒ රූපේ දිගින් දිගට දකින්න නම් අනිවාර්යයෙන් මේක ඒ බැලීමේ ආසාව ප්‍රිය භාවය නිසායි අනිකුත් සියලුම අරමුණු කපාගෙන මේකම බලන්න. එහෙම වෙනකොට ඒ පුද්ගලයාට සාරත් චිත්තෝ වේදේති. ඒ බලන දේ නැවත නැවත ලැබේවා මට මේකම දකින්න ඕනේ කියන බැඳිච්ච හිතෙන් තමයි එකම රූපයක් එක දිගට පේන්නේ. අපි උදාහරණයක් වශයෙන් කියනවා නම් channel 12ක් තියෙන TV එක අපි එක channel එකක්ම බල බල ඉන්නේ අපි විසින් ගන්න තීන්දුවක්. ඒ වෙලාවේ අනිත් channels වල ගොඩාක් දේවල් යනවා. අපි දන්න ඔක්කොම channel මාරු කර කර හිටියොත් මොනම එකකවත් තේමාව අපිට දැක් ගන්න බැහැ. ඒ නිසා අපි හොඳට program එක study කරලා එහෙම නැත්නම් අපි television එකේ දන තොරතුරු අනුව එක දවසක එක channel එකක් තෝරන මතක තියන්න එක channel එකක් තෝරන ගැන අනිත් channel 11 වැහැ. ඊට පස්සේ ඒක බලනවයි කියලා කියන්නේ ඒක නිෂ්පාදනය කරපු අධ්‍යක්ෂකවරයාගේ දක්ෂකමක් නෙවෙයි. ඒ television එක channel එක තෝරගත්ත එක්කනාගේ දක්ෂකමෙන් තමයි ඒ ගෙදර ඒ channel එක පේන්නේ. ඒ වගේ තමයි අපි යම් කිසි රූපයක් බලනකොට අපිට තියෙනවා තව channels ගොඩක් තියෙනවා. අපිට ඕන ඒලා සද්දයක් අහන්න පුළුවන්, ගඳක් බලන්න පුළුවන්, රසක් බලන්න පුළුවන්, පහසක් ලබන්න පුළුවන්, හිතන්න පුළුවන්. නමුත් අපි ඔක්කොම channels වහලා දැන් මේ රූපේ නැවත නැවත බලනවා කියලා කියන්නේ ඒක අභිරමණය නිසා තමයි. ඒක නිසා සතියෙන් තොරනම් එවැනි අභිරමණයක් අපි දන්නේ නැහැ. අපි දන්නේ මේක බහ අහිංසක වැඩක් නෙවෙයි. ඉතින් මේ වීමත් වෙච්ච රූපෙනේ අපි බලන් ඉන්නේ කියලා හිතෙන්නේ. නමුත් අර මාළුන්ති පුත්‍ර ස්වාමීන් වහන්සේගේ තියෙන ගැඹුර තේරිලා උන්වහන්සේ කියනවා රූපං දිස්වා සති මුත්තා පිය නිමිත්තම් මරජි කරෝති සාරත චිත්තෝ වේදේති තංච අජ්ජෝස තිට්ඨති. ඒ සාරත බැඳිච්ච හිතින් එක බලහින ගම ඒකට බැහැගෙන අල්ල බදාගෙන චිත්තෙම වාඩි වෙලා ඉන්නවා. ඒ දකින්න දේ මම මෙහෙම දෙයක් දැක්කා මම මේ මම මේක දරුවට කියන්න ඕනේ, අම්මට කියන්න ඕනේ, තාත්තට කියන්න ඕනේ, පොතක ලියා ගන්න ඕනේ, ෆොටෝ එකක් ගන්න ඕනේ කියන ඒක පිළිබඳව තියෙන බොහෝම සාදර හැඟීමක්. ඉතින් එහෙම ඉන්නකොට මේ මනුස්සයා දිගින් දිගටම මේ රාගය හෝ මෙතන කතා කරන්නේ රාගේ දිගට වැඩෙනවා. ඒ රූපයක් නිසා, සතිය නැති නිසා මට රාගයක් වැඩනවා කියන එක දන්නේ නැහැ. මොකද මේ පැත්ත නෙවෙයි අදහස තියෙන්නේ. අදහස තියෙන්නේ රූපේ බලනකොට ඇත්ත කියන්නේ කටත් අරගෙන බලන ඉන්න එකයි ජී. ඉතින් එතකොට මොනව වෙනවද කියලා ඒ කිසිම පොත් ලැබීමක් නැහැ. ඒ වෙනුවට නසෝ රජ්‍යතු රූපේසු රූපං දිස්වා සතිමතෝ පතිස්සතෝ. ඒ විදිහට මෙයා දන්නවා දැන් මේ වෙලාවේ රූපයක් පෙනිලා ඒ රූපේට මම නතු වෙලා ඒක අභිරමණය කරනවායි කියලා කියන මම රූපයට දාසකත්වයක් ඇති කරගෙන තියෙනවා. දැන් රූපය මාව අශ්වේ පදින්නා වගේ පිට උඩ නැගලා මාව නාස්ලල් වලින් හසුරුවනවා. එහාට මෙහාට හසුරුණා. හසුරුණකොට අපිට ටෙලි ඩ්‍රාමා එකක් බලනවා. ඒ ටෙලි ඩ්‍රාමා එකේ තියෙන නාට ඒ වේදේවල් වල අපි ආමාට අඬනවා. අපි සමාල්ලාට ඒ කියන සතුටු වෙනවා, විශ්ිල් ගහනවා. නානා ප්‍රකාර අර නාඩගමේ පෙන්නන ජවනිකා අනුව අපි අනුව බැහැගෙන ජීවත් වෙන්න හදනවා. නමුත් අපි දන්නවනේ මේක නාඩගමක් විතරයි. මේක මේ මායාවක්. ඒක නිසා මේ සත්‍යයකින් යුක්තව සලායතන අවබෝධ කරන්න යන එකන ඉදිරිපත් වෙච්ච දේ අභිරමණය කරන්න ගියොත් ඒක මෝහා වීමක් වෙනවා, මෝහයක් වෙනවා. ඒ නිසා මම වෙලාවේ රූපෙයි බලන්නේ අභිරමණයයි ඇති වෙලා තියෙන්නේ මතු කරගත්තේ සතියයි කියලා දන්නවනම්. නසෝ රජ්‍යතු රූපේසු රූපං දිස්වා පතිස්සතෝ. මම රූපේ අභිරමණය කරන්න ගියොත් මේ ඔක්කොම මෝහා වෙලා යනවා. ඒ නිසා මම දකින්නවා කියලා අඩු ගන්න මෙනෙහි කිරීමක් කරලා ඒ දකින්න රූපේ අභිරමණය කරන වෙනුවට සුපතිත්‍ිත සතියක් නැත්නම් අපි කියමු සතිමත්ත්‍යයක් ඇති කරගන්න කියලා පතිච්චතෝ විරත් චිත්තෝ වේදේති. ඒක නිසා දැන් එයා ඒක දිහා බලන්නේ අර සූසි මහමුදුරන් බුදුරජාණන් වහන්සේ ඇති කරා වගේ නිබ්බිදා හැඟීමකින්. රූපේට ඇවිල්ලා අපිව නතු කරගෙන අපිව වාල් කරගෙන යනවා වෙනුවට දැන් මම රූපයක් දකින්න බව දැනගන්නවා. ඒක හරියට මේ කරන දෙයක් නෑ. මේ විදුලිය තියෙද්දී අපිට පද්ධතිය සකස් කරන්න වෙනවා. එතකොට අපි කරන්ට් එක වදින්න තියෙන්නේ රබර් ග්ලව් එකක් දාගන්නවා. අත්මේස් එකක් දාගන්නවා. එතකොට අපි දන්නා මේක අල්ලන්නේ පරිස්සමෙන්. ඒ වුණත් අර රබර් ග්ලව් එකක් දාගෙන කරනවා වගේ. මොකද දන්නා මේ කරන්ට් එකක් දැන් දුවන්නේ වැදුනොත් වැඩේ කෙරිලා කෝක වෙතත් කොතනින් කෙලවටවත් දන්නේ. ඒ නිසා මේ මාළිකේ පුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි වෙලාවට රූපේ පිළිබඳ අභිරමණයක් කරනතො සත්‍යමත් වුනොත් විරත් චිත්තෝ වේදේති. ඒ කියන්නේ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හැබැයි ප්‍රතිචාරයක් තියෙනවා. මම එහෙම් බලන බව දන්නවා. හැබැයි ඒකේ රමණයක්, අභිරමණයක්, රතියක් නැහැ. විරත් චිත්තෝ වේදේති තංචනාජ්ජෝස තිට්ඨති. මේක මම වටිනා දෙයක් දැක්කා. අනේ මගේ ඇස් දෙක පින් කරපු එකක්. අනේ මේක ෆොටෝ එකක් ගන්න ඕනේ, අනේ මේක ලොක් කරලා තෙන්නන්න ඕනේ, අනේ මේක අරිත් කට්ටියත් එක බෙදා ගන්න ඕනේ කියලා ඒ අජෝත තිත්තනයක් නැහැ. මම දැන් මෙතන රූප බලනවා. ඒ බව දන්න. ආන් එතෙන්ට මේ එතෙන්ට ඒ මාළුක පුත්තු සාංශකේ හිත මෙහෙවන්න තමයි සරුවත් සංසාර ප්‍රශ්නාවලිය කරන්නේ. යථාස්ස පස්සතෝ රූපං සේවතෝ ඡාපි වේදනං. ඒ වෙලාවේදී මේ මනුෂයා රූපයක් බලන බවත් හැබෑව ඒ බලන රූපේ කහ නිල් රතු ආදී වශයෙන් සතන් ආකාර විඳින බවත් හැබෑව. ඒ දෙකම දැන් සිද්ධ වෙනවා. කීයතිනෝ පචියති. මේ මනුෂයා ඒක දිහා බලාන ඉන්නකොට ඒ රූප අභිරමණය කිරීම වෙනුවට මේ මනුෂයා දැනගන්නවා මම දැන් සංසාරයට බැඳලා තින්නේ ඇහැහරා තියෙන්නේ මනාප භාවයක් සතියෙන් මම මේක දන්නවා. අන්න ඔය தත්වෙ ඉඳදී කවදාකවත් රූපයක අභිරමණයක් එන්නේ නැහැ කියලා කියනවා. අපි කොතනින් හරි සංසාරේ මේ මත්කටේ කොක්කේ එලිච් මාස් ගුල මාස් මේ ගුලියක් වාගේ අපි මේ සලායතනේ කොහි හරි කොක්කක වැදිලා තියෙන්නේ. එක කොක්කක් කරා අපි අභිරමණයක් කරනවා. අපි කවදා හරි මම දැන් මේ වෙලාවේ අභිරමණේ යන්නේ ඇහෙන් නාසයෙන් කනෙන් දිවෙන් ආදී වශයෙන් කොටු කරගත්තොත් ඒක දැකගත්තොත් ඒ හරා පෙකිනි වලින් ඕජාව ගලන්නා වගේ අම්මගේ බොක්කේ ඉඳලා දරුවට අපි දන්නවනම් දැන් ඉතින් මේ බාහිර ලෝකෙත් එක්ක අපි දැන් මේකේ සම්බන්ධ වෙලා තිනවා. මේකේ දැන් එක්ක රාගයක් එක්ක ද්වේෂයක් එක්ක මොහයක් දැන් වැඩ කරනවා කියලා. ඒකේ වැඩ කරන ඒ රාග ස්වභාවය දෝස ස්වභාවය මොහ ස්වභාවය දැකින්ද හිත නැමුනොත්, ඒ කියන්නේ යාන්ත්‍රණය දකින්ද හිත නැමුනොත් කවදාකවත් දකින්න රූපේ අභිරමණයක් කරන්න බැරි වෙනවා. වෙන විදිහකට කියනවා නම් අපි දකින්න රූපය හෝ සද්දය හෝ ගන්ධය හෝ රසය හෝ අභිරමණය කරන්න මේ මම දැන් මෙතන කියන එක අමතක වෙන්නම ඕනේ. මේ දෙක තමයි බුදුහාමුදුර කියන්නේ සංසාරේ සා නිබ්බාණ කියන වෙනස. එදි අපි දකින්න චිත්තක්ෂණයක අහන චිත්තක්ෂණයක දැන් මම කොක්කේ එල්ලෙන්නේ මෙන්න මේ ආයතනයේ හරහා කියලා මම බලන්නේ මම දකින්නේ මම ගඳ බලන්නේ මම රස බලන්නේ මම පහස ලබන්නේ මම ආස්වාද ප්‍රසවාස කරන්නේ මම හිතන්නේ කියලා ඒ බව දන්නවා නම් ඒ පිළිබඳ එලඹිච්ච සත්‍යයක් තියෙනවා. දැන් ඒ දන්න ආයතනයේ හරහා කටයුතුකුත් යනවා. එතකොට යථාස පසතෝ රූපං වේදතෝ ചാපි සේවතෝ ചാපි වේදන යම් මේ රූපෙකුත් දකිනවා වේදනාවකෝ සේවනය කරනවා. කීයතිනෝ පච්චේති තුමට ඔය තුමීර කවදාකවත් දැයි කියලා කියනවා. එතකොට ඒකේ අභිරමණයක් කරන්න මොකද දන්නවා මේ වැඩපිළිවෙල නිසා අපි මේ ඉස්සරහා තියෙන රූපේ නෙවෙයි බලන්නේ. ඒ රූපේ නිසා රූපේ මතින් අපි ඇත කරගත්ත අභිරමණයක ආලවට්ටමක් තමයි මේ වෙලාවේ දකින්නේ. ප්‍රകൃතිය නෙවෙයි. එහෙම නැත්නම් කවුරු හරි කරපු සංස්කරණයක් මේ දකින්නේ. ප්‍රകൃතිය දකින්න නම් මේක පිළිබඳව මනාපමනාප දෙක අස් කරලා බලන්න ඕන. අපිට කවදාකවත් ඒක අස් කරලා බලන්න බෑ. ඒ නිසා අපි දකින හැම දෙයක්ම පෘථග්ජන දකින හැම දෙයකම එක්ක රාගය නිසා දකින එක්ක ද්වේෂය නිසා දකින එහෙම නැත්නම් මෝහෙන් දකින එක යාට මතකයක් නෑ. ඒවා ගිලිහිලා යනවා. ඒ නිසා යම් දවසක රාගය ද්වේෂය ඉවත් කරලා බලන්න ගත්තොත් බැලුවට වැඩිය හොඳයි නොබැලුවටකේ. බලන්න බෑ. අභිරමණයක් කරන්න බෑ. කීයතිනෝ පචියති. ඒක ක්ෂය වෙලා යනවා, වැය වෙලා යනවා. ඒක කැඩි කැඩි යන්න පටන් අර ගන්නවා. ඒක නිරෝධ වෙන්න පටන් ගන්නවා. පචියති කියලා කියන එක පැහිලා ලස්සන මෝරලා එන්නේ නැහැ. ඒ මේ මෝරන්නේ පැහිලා ලස්සනට එන්නේ ඒ බලන දේ මේ ඛණ්ඩ ආසාවෙන් බැලුවොත් තමයි. අනිත් පැත්ත හැරලා බැලුවොත් ඒකේ තියෙන්නේ ඔය මෝරණ දියුණු වෙන තත්ත්ව නෙවෙයි, වැය වෙන ක්ෂය වෙන தත්ත්වය තමයි දකින්නේ. ඒවං චරති සති. මෙන්න මේක තමයි සතිය කියන්නේ. සාමාන්‍ය ආරම්භක සතිය නෙවෙයි මේ සලායතන නිරෝධය කියන මට්ටමන සතිය. ආවට පස්සේ හරියට තමන්න පුළුවන් නම් මෙන්න මේ කොක්කේ දිගේ තමයි මෙතනින් තමයි දැන් පෙකෙන වල මෙතන තමයි කොක්ක වැදිලා තියෙන්නේ. මම දැන් මේ ඕජාව ලබා ගන්නෙ එහෙම නැත්නම් කෙලෙස් ධාරාව ගලන්නේ මෙන්න මේක හරහයි කියලා දැකගත්තොත් ඒ පුද්ගලට ඒක අභිරමණය කරගන්න බැරි වෙලා යනවා. ඒවන් ආපචිනතෝ දුක්ඛං නිබ්බානස්ස සම්තිකේ. ඒ මනස ඒ චිත්තක්ෂණයේ දුකෙන් ඈත් වෙනවා, නිවනට සමීප වෙනවා කියන. එදි මම හුඟක් වෙලාට මතක් කරලා තියෙනවා අපිට ඒ සිද්ධිය සිද්ධි දෙකකින් තමයි මට යම් ප්‍රමාණයකට හිත වැදුනේ. ඒ මොකද මේ අපිට ඒ ඉස්ලාම මම දැන් 10 වෙනි පන්තියේ 9 වෙනි පන්තියේදී හරි ඉස්කෝලේ තිබුණ ඒ ප්‍රොජෙක්ටර් එක ගලවලා ඒ ප්‍රොජෙක්ටර් එක කියන්නේ ප්‍රක්ෂේපණයේ චිත්‍රපටි පෙන්වන යන්ත්‍රේ පෙන්නවා භෞතික විද්‍යාගාරේ. පෙන්ලා කිව්වා මෙන්න මෙතන තමයි ආලෝක ප්‍රභවය තියෙන්නේ. ඒ ආලෝක ප්‍රභවය ඉස්සරහින් ඒක හරි හතර සංගලක කොටුවකින් එළියට ඇවිල්ලා ඒක ඉස්සරහා කෑම් එකක් තියෙනවා. ඒ කෑම් එකෙන් එක වෙලාවකට සම්පූර්ණ ආලෝක ප්‍රභවය කපනවා සම්පූර්ණ අනික් වෙලාවට යන්න හරි. ඒසයක කරකිනකොට 50% ආලෝකය දෙනවා නැහැ. චිත්තක්ෂණයක ආලෝකය දෙනවා ගා චිත්තක්ෂණයක ආලෝකේ නැහැ. ආය චිත්තක්ෂණයක ආලෝකය දෙනවා ආය චිත්තක්ෂණයක ආලෝකේ නැහැ. ඒක හරියට ගණන් කරන ලද වේගයකින් කරකවනවා. ඒක ඉස්සරහින් තියෙනවා සෙලුලොයිඩ් එක. එතකොට සෙලුලොයිඩ් එකට එළිය වැටෙනකොට tire එළිය වෙනවා. ඊගා චිත්තක්ෂණේ අන්ධකාරය දීලා ආය සෙලුලොයිඩ් පටියක් පෙන්වනවා. එතකොට අර රූප දෙක අතර අන්ධකාරය අපි දකින්නේ රූපෙන් ඉඳලා අනික් රූපයට මාර් වෙන වගේ චරණ චිත්‍රයක් අපි හිතාගන්නවා. නමුත් සෙලුලොයිඩ් එකේ කවදාකවත් චරණ චිත්‍රයක් නැහැ. ඒකේ තියෙන්නේ නිශ්චල ඡායාවක්. ඒ නිශ්චල ඡායාව චරණ චිත්‍රයක් බඩපත් වෙන්නේ අතරමැද අන්ධකාරයක් විහිදුවලා අන්ධකාරයට ඉස්සල පොඩ්ඩක් ඉස්සීච්ච අතකොයි අන්ධකාරයෙන් පස්සේ ඉස්සීච්ච අතකොයි පෙන්වනකොට අන්ධකාරය හරහා අපි අන්ධකාරය නොදකින නිසා මෝහය හරහා අර ටිකක් ඉස්සීච්ච අත ඉස්සීලා දකින්නවා. ඒ චර්ණ චිත්‍රය බඩ හිත හදා ගන්න. ඉතින් මේක පෙන්නලා මේ මාස්ටර් අපිට කතා කරලා කිව්වා චිත්‍රපටයක බලන්න ගියාම ගැලරියටම යන්න ඕන කමක් නැහැ. ඊගාව පන්ති තියෙනවා. අපි ඒකසල යන්නේ මේ ඉතින් ගැලරියට 760යි ඒ කාලේ. ඒ ගැලරිය හිටම හැබැයි චිත්‍රපටයේ ওই කියන කතාව බලන්න ලේසි දැන් මේ කට අරගත්තා වගේ එතරම් තිරීසරම් නෙහිට ගන්න. ඊට පස්සේ බලන් දීකෝ පොඩ්ඩක් චිත්‍රපටිය යද්දි පිටිපස්සෙ ඇවිල්ලා බලනකොට පේනවා ඒකෝ ප්‍රොජෙක්ටර් කින්දලා අංගලක පොඩි කොටුවකින් තමයි ඔය මිලිමීටර් 32 හෝ 66 72 පුලුල් තිරයට චිත්‍රය වැටෙන්නේ. ඒක හරහා තියෙන්නේ පුනිලාකාර ආලෝක ප්‍රභවයක්. ඒ ආලෝක ප්‍රභවයේ ওই චිත්‍රපටියේ තියෙනවා. නමුත් ඒක හරි අරුම පුදුම දෙයක්. ඒක ඇවිල්ලා තිරේ වදිනකම් අපිට මේ ස්ත්‍රීපුරුත රූප පේන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඒ ආලෝක ප්‍රභවය කෝණාකාර ආලෝක ප්‍රභවයේ සිගරට් දුම් හරහා යනකොට ඒකේ පේනවා නලියන ගති. නමුත් හරියට ස්ත්‍රියව පුරුෂේ කොල්ල කවුද කෙල්ල කවුද මල් ගහ මොකද්ද මොකක්ක පේන්නේ නැහැ. හැබැයි ඒකේ ඔක්කොම ಗುಣ තියෙන බව තේරෙනවා. දැන් මේ කොටුවට පිටිපස්සේ බලන හිටියොත් පුදුමාකාර වේගකින් ආලෝකයක් සහ අන්ධකාරයක් කැපි කැපි යනවා. කොච්චර තිරේදී බලන හිටියත් අපිට අන්ධකාරය දකින්නම බෑ. අපිට පේන්නේ දිගට පවතින ආලෝකයක්. මොකද මේ ඇහි තියෙනවා ආලෝකයේ පැවැත්ම කියලා එකක්. එක සැරේ ආලෝකයක් වැඩලා අන්ධකාරයක් දුන්නාට පස්සේ අපේ හිත ඒ අන්ධකාර වේලාවෙදිත් අර දැකපු රූපේ හිතේම වාගෙන මෙවීමක් තියෙනවා. ඒක ඊගාව ආලෝකයේ ආපගම අරවත් සම්බන්ධ වෙනකොට ඉස්සල රූපේ මේ රූපේ අතර වෙනසක් පේනවා. ඊටත් පිටිපස්සට ගියොත් එහෙම පේනවා. ඒක මේ ප්‍රොජෙක්ටර් එක බලනකොට පේනවා සෙලුලොයිඩ් එක සෙලුලොයිඩ් පිටිපස්සේ කැම් එක තියෙන ඊට පස්සේ තියෙන ප්‍රභාසර ආලෝකයක්. ඉතින් ඒක බලලා ගියා අපි කට්ටියම ගියා බලන්න මේක හොඳට දැක්කා. හැබැයි චිත්‍රපටියේ පේන්නේ නැහැ ඒ වෙලාව. චිත්‍රපටිය මේකයි දෙකම බලන්න බෑ. ඒ ප්‍රොජෙක්ටර් එකේ කරන වැඩ බලනකොට තිරේ බලන්න බෑනේ. ඉතින් අපිට අන්තිමට කියන්න බෑ අපි දැක්කේ ශෝකාන්ත චිත්‍රපටියක්ද දුක්ඛාන්ත චිත්‍රපටියක්ද දන්නේ. යන්ත්‍රයේ වැඩ පිළිවෙල දැක්කම චිත්‍රපටියේ පේන්නේ. ඉතින් ඒක නිසා අපේ ඇහි අපි අවුරුදු ගාණක් ඇහි පාවිච්චි කරලා කවදාකවත් ඒ පෙනෙන ආකාරයේ යන්ත්‍රයේ එනතන් චක්කු ආයතනයේ දැකීම නම් කෘත්‍ය පේන හැටි බලන්නකෝ කවදාකත් ඉතරහ තියෙන රූපේ අභිරමණය කරන්න බෑ. ඒකෙත් සිද්ධ වෙන්නේ මොකද්ද? මේ ඇහැ ඉස්සරහ තියෙන රූපය කාචේ හරහා ගියාට පස්සේ උඩු යටිකුරු ප්‍රතිබිම්බයක් පිටිපස්සේ තියෙන දෘෂ්ටි ප්‍රතානේ වැඩේ. දෘෂ්ටි ප්‍රතානේ තියෙන සංඥා ඔක්කොම ගන්ඳ ඒක පැදුරක් වගේ ස්නායු පටලයක් වෙයිලා තියෙනවා. ඒකට වැටෙන සේරම ආලෝක කිරණ වැටෙන්නේ ඒවයි අර ඉස්සරහ තියෙන රූපයේ ප්‍රතිබිම්බයක් සියලුම සංසන්දනාත්මකව දිගපල්ල සහිතව ප්‍රතිබිම්බ වැටෙනවා. ඊට පස්සේ මේ ප්‍රතිබිම්බෙල් ලැබෙන ආලෝකයේ විද්‍යුත් තරංගයක් වාටපත් වෙලා මේ ස්නායු දෘෂ්ටි ස්නායු හරහ මොලේ තැනකට ගෙනියනවා. ගෙනියන පස්සේ මොලේ බලනවා මේක. එතෙන් දෙන්නේ ස්නායු තරංගයක් නෙවෙයි. ස්නාය තරංගයක් කියලා කියන්නේ ආලෝක තරංගයක් නෙවෙයි එතෙන් දෙන්නේ විද්‍යුත් තරංගයක්. විද්‍යුත් තරංගයක් අරගෙන ඔලේට ගියාට පස්සේ එතන පරීක්ෂා කරලා බලනවා මේ විද්‍යුත් තරංගය කලින් දැකලා තියෙන එකක්ද, මේක නිල් පාටද කහ පාටද මොන හැඩේද, මේක ළඟට එන රූපයක්ද ඈතට යන රූපයක්ද කියලා ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ මොලේ ඇතුලේ තියෙන ඒ සඳහා වෙනමම දැකීම සඳහා වෙන ආයතනයක් තියෙනවා. එකෙන් බැලුවට පස්සේ මොලේට පණිඩයක් ගන්න ඔය දකින්නේ ස්ත්‍රියාවක්, ඔය එන කෙනෙක්, ඔය කහ පාටයි, ඔය නිල් පාටයි, ඔය කියලා ඒ මොලේ අර විද්‍යුත් තරංගෙන් ආපු එක කියනවා මිසක්කා කවදාකවත් අර ඉස්සරහ තියෙන රූපේ අපිට පේන්නේ නැහැ, දකින්නත් බෑ. ඇත්තටම ඇහැට වැටෙන්නේ උඩු යටිකුරු වෙලා. උඩු යටිකුරු වෙච්ච එකේ තියෙන විද්‍යුත් තරංගේ තමයි හිතට ගිහිලා කියවන්නේ. ඊට පස්සේ යම් වෙලාවක මේ විදිහට රූප පෙනුනත් ඇහැ හොඳට තිබ්බත් ස්නායු වැඩ කරත් මුලේ අර වැඩ කරන තැනට යම් හානියක් සිද්ධ වුණා නම් ඒ පුද්ගලයාට ඇස් පෙනීම නැති වෙනවා. එයින් පහුගිය දෙවෙනි ලෝක යුද්ධ සමයේදී විශාල වශයෙන් ඔළුවේ විවිධ තැන්වල තුවාල වෙච්ච මිනිස්සු දහස් ගණන් ලැබුණා. ඊට පස්සේ හරිම පුදුමයි ඒ යම් යම් තැන් තුවාල වෙච්චාම ඇස් පේන්නේ නැතු යනවා. ඊට පස්සේ මේගොල්ල කෙරුවේ මොලේ අරගෙන ඒ තැන් ලකුණු කරා. මෙතන බැඳුනොත් කැඩුනොත් ඇහැ පේන්නේ. මෙතන වුණොත් කන ඇහෙන්නේ. මෙතන වුණොත් නාසය, ගන්ධ, රස, පහස කියලා බැලුවා මොලේ ඇතුලේ මිනිහෙක් ඉන්නවා දැන්. එක එක දේවල් තියෙන මොලේ ඇතුලේ ඉන්නවා පුංචි මිනිහෙක්. ඒ මිනිහා තමයි මේ දේවල් කරන්න කියලා මේගොල්ල සිටියම ඇඳා. දැන් එදා ඉඳලා දැන් අවුරුදු 60ක් 70ක් ගියාට පස්සේ දැන් විද්‍යාඥයෝ දැනට හොයාගෙන තියෙනවා දැකීම සඳහා මොලේ එක ස්ථානයක් නෙවෙයි තියෙන ස්ථාන 16ක්වත් තියෙනවා කියන එක. ඒ නිසා හරියටම කියන්න බෑ මේක නැතුනොත් අරකින් කරනවා, ඒක නැතුනොත් මේකෙන් කරනවා. නමුත් කොහෙන් හරි ප්‍රകൃති දැපෙනීමේ අඩුපාඩුකම් ඇති කරනවා. මට හම්බුණා ගියේ පාරපත්‍යාට පස්සේ උපාසකම්ම කෙනෙක් බැංකුවේ බෝම්බෙට අවුවෙච්ච කෙනෙක්. එයාට ගඳයි රසයි දෙක නෑ දැන්. අනික ඔක්කොම තියෙනවා. ඇස් පේනවා, කන් ඇහෙනවා, ගන්ධ රස දෙක නැහැ, ඒ වුණාට පහස දැනෙනවා. කල්පනා කරන්න පුළුවන්. ඉතින් භාවනා කරනවා දැන්. හරි ලස්සනයි. ඉතින් කතා කරලා බලනකොට පේනවා මේ මොන જાතිකිරොක්කත් ඒ මනුස්සයාට කබරකුණක් ගාව ගියත් බලුකුණක් ගාව ගියත් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ගඳ නැහැ. ඒක මොන හඳුන් කුරක්වත් විකුණන්න බෑ මේ මනුස්සයාට ඊට පස්සේ. ඒ මොන රස මසවුලක් දුන්නත් ඒක දැන් කොන්ක්‍රීට් එක දෙක තුන ගැව්වා දැම්ම වගේ මැෂින් එකට ඇතුළට දාන එක විතරයි කරන්න තියෙන්නේ. ඉතින් අපිට මේ මනුස්සයත් එක්ක බලනකොට පේනවා මේ මනුස්සයාට වෙළඳ ප්‍රචාර මොකක්වත් දැන් වැඩ කරන්නේ නැහැ. කොච්චර යටි ගඳ සුවඳ පෙන්නවත් වදින්නේ නැහැ. මොකද ඒ නාසයට එහෙම මොනක්වත් වෙලා නැහැ. මොළේ ඇතුලේ හානියක් වෙලා. ඉතින් ඉන්සාව පේනවා මේක ඇතුලේදී ඔය ලෝකේ ඇතිවෙනා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවල සේයාවක් විද්‍යුත් තරංගයක් වඩටපත් වෙලා මොළේට ගියාට පස්සේ මොළේදී ඒව වෙනමම යන්ත්‍රයකට දාලා බලලා තමයි මොලේ තැම්පත් කිරීමකුත් කරනවා, අනතුරුදායකද කියලා මොලේ බලනවා. මේ එන එක ජීවිත යන්ත්‍රයට අනතුරුදායකද සැපද දුකද කියලා බලන්නේ ඊට කලින් ආපු සංඥාත් එක්ක ගලපලා. ඉතින් ඒක නිසා මේ එක 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 ආයතන වලින් එන දේවල් ක්‍රියා කරන්නේ 100%ක්ම සමාන ආකාරයකට. ඇහැට රූපයක් වැටෙනකොට ඇහැ කිචි කවන්න පුළුවන්නේ, ඇහැ රුප්පන්න පුළුවන් වෙන්නේ වර්ණ රූපයකට විතරයි. ඇහැට සද්දයක් වැදුනට, ගඳක් වැදුනට, රසක් වැදුනට, පහසක් වැදුනට ඇහැට තේරෙන්නේ නැහැ. ඇහැ කුප්පන්න, ඇහැ ඉද්දන්න, ඇහැ රුප්පන්න වර්ණ රූපයක් විතරමයි. ඒ වගේම වර්ණ රූපයක් කනට වැටුනට කවදාකවත් එයාට ඒක හැඟීමක් එන්නේ නැහැ. හරියටම අදාළ දේ වෙන්න ඕනේ. ඒ අදාළ දේ වුණාට පස්සේ ඒක ස්නායු මාර්ගයෙන් ඒ මොළයට යනවා. මොළයේදී තමයි තේරුම් අරගන්නේ අනතුරුදායක දෙයක්ද, සුබදායක දෙයක්ද කියලා. ඒවා 100%ක්ම පරණ වෙච්ච මතක සටහන් අනුව තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට ඇහැකන ජීවනාශය කයපන විවෘතව ගත කරන අපි චිත්තක්ෂණයක මේ හැම තැනකම සිදුවෙන දේවල් අනුව කොයි එක කොයි වෙලාවෙ ගන්නවද කියලා අපට කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. ඉතින් මේක දැක්කට පස්සේ සරුවච්චන් වහන්සේ මේක තේරුම් කර ගැනීම සඳහා ඒ මාළුකේ පුත්තු ස්වාමීන් වහන්සේට කිව්වා මේ අහනකොට අහන බව දැනගන්න, එහෙම නැත්නම් දකින්නකොට දකින්න බව දැනගන්න. හැබැයි හොඳට මතක තියාගන්න දකින්න තියෙන දේවල් ගැනවත් පරණ දැකපු දේවල් ගැනවත් කල්පනා කිරීම විපස්සනාව නෙවෙයි ඒකේ වෙන්නේ බේරගන්න බැරි ප්‍රශ්නකට මතුවෙනවා කෙලස් මතුවෙන්නේ මේ වර්තමාන වෙන ටික විතරයි නිවන තියෙන්නේ වර්තමාන වෙන ටික විතරයි ඒ නිසා හරි අර අතීත අනාගත දැකපු නැති රූප සහ දකින්න වෙන්නේ නැති රූප නිසා කෙලෙසෙන්නේ නැතෝ වගේ අපි දන්නවනම් මේ වෙලාවමම බලන්නේ කියලා අපිට සතුටු වෙන්න පුළුවන් කරුණු පහක් තියෙනවා. ඒ මොකද්ද? මේ බලන දේ නිසා කෙලෙස් පහළ වෙන බව කියන එකක් ඇත්ත තමයි. නමුත් මේ වෙලාවේ කන නිවන් දැකලා තියෙන කියලා සතුටු වෙන්න පුළුවන්. නාසය නිවන් දැකලා තියෙන කියලා සතුටු වෙන්න පුළුවන්. දිව නිවන් දැකලා තියෙන කියලා සතුටු වෙන්න පුළුවන්. කය නිවන් දැකලා තියෙන කියලා සතුටු වෙන්න පුළුවන්. හිත නිවන් දැකලා තියෙන. ඒව සංසිඳිලයි තියෙන්නේ. මොකද අපි කිපිච්ච තැන දැන් දානවා. කිපිලා තියෙන්නේ ඇහැ. එහෙමනම් අපිට තියෙන්නේ අරව ගැන කලබල වෙන්න බෑ ලොකු සතුටක් ඇති කරගන්න ඕන දැම්මම කොටු කරා මම පෙකිනි වෙලා අල්ලගත්තා මේක හරියට බලන්නේ මේකදී සාරත් චිත්තය ඇති කරගන්න නැතුව විරත් චිත්තය ඇති කරගත්තෝ රූපේ බලනවා රූප බලනවා දන්න නැත්නම් මම මෙනෙහි කරනවා දකින්නවා කියලා නමුත් මේ දකින්න දේ අභිරමණය කරන්නේ නැතුව දැනගත්තොත් අපිට පිනිච්ච නැති රූප හෝ පේන තියෙන රූප ගැන වලට නිවන් දකලා තියෙන්නේ ඒක ගැන අපිට කලබල වෙන්නේ දැන් කෙලෙසුත් නැයිගේ කලියුත්තකුත් නැහැ. ඒ වගේම ශබ්ද ගැන බය වෙන්න දෙයක්වත් නැහැ චිත්තක්ෂණේ. ගඳ ගැන, රහස ගැන, පහස ගැන, හිචිලි ගැන බය වෙන්න දෙයක් නැහැ. මොකද අපි දන්නවා පැහැදිලිවම හිතට එකවර එකවරට එකයි කරන්න පුළුවන්. ඒක තියෙන්නේ ඇහි කියලා. ඒ නිසා අඩු ගානේ රූපයක් බලන වෙලාවදී මම මේ වෙලාවකදී රූප බලනවා ශබ්ද අහනවා නෙවෙයි කියලා දන්නවනම්. ගඳක් රස පිළිඳිනවා නෙවෙයි කියලා දන්නවනම් මෙන්න මේ අවබෝධය මේ එළඹ සිටීම මේ තියුණු බව මේ තීක්ෂණ භවෙන් අපිට තේරෙනවා අපි හැම වෙලාවෙම සලායතනකින් ආයතන පහකින් නිවන් ලබලා තියෙන්නේ එකයි වැඩේට අල්ලන්නේ. ඒකෙත් අතීතනාගත පච්චුප්පන්න කියන තුනෙන් වර්තමානයේ එළඹිච්ච ටික විතරයි අපට වග වෙන්න ඕන වෙන්නේ. උච්චරය සංවර කරන්න ඕනේ. ඉතින් එතකොට ඒ අවබෝධයේ මේ සුතේම නැත්නම් ඒ කුසල මේ චින්තාමේ ඥානෙම අපිට තේරෙනවා අපි මේ එන්න තියෙන විශාල දුක්ඛඳක් හරියට පෙති ගහලා හරියට ඒ අවශ්‍ය කරන කැලලට ගත්තා වගේ මෙතන සුතමේ ඥානෙන් සෑහෙන සේවාවක් කෙරෙනවා. නමුත් වෙලා තියෙන්නේ මොකද්ද? අද සුතමේ ඥාන තියෙන කට්ටිය කොරන්න තියෙන දේවල් ගැනත් කල්පනා කරමින් කෙලස් උපදව ගන්නවා. වෙච්ච දේවල් ගැන හිතමුත් කෙලස් කල්පනා කරනවා. පොත්වල තියෙන සේරම ලයිස්තු කටපාඩම් කරන මේක දැක්කේ නැහැ කියලා ඉතින් කෙලස් උපදවන. මම අනිත්‍ය වේ භාවනා කරුවේ නැහැ. දුක්ඛ භාවනා කරුවේ නැහැ. මම කේලහ ලෝමා බැඩුවේ නැහැ. මම බුද්ධ අනුසතිය කරුවේ නැහැ. මම මෛත්‍රී භාවනා කරුවේ නැහැ. අර ලයිස්තු සේරම ඉස්සරහට අරගෙන මේ ෂෝක් එකට භාවනා ආනපනෙ තියන වෙන්න පුළුවන්. අර සේරම ඉස්සරහට අරගෙන අර ජීවිතේ මල් විහිම්පල් කියලා කියන මං වෙලා. බුදුන්සේ මෙච්චර පෙති ගහලා පතුරු ගහලා පෙන්නනවා ඉස්සරහට ඉදිරිපත් වෙච්ච එක විතරක් වග බලා ගන්න පුළුවන් නම් අනිසේරම වග වෙනවා. මම වග වෙන්න මම මූල ධර්ම කියලා දෙන්නම් කියලා. ඉතින් මේ කියලා දෙන මූල ධර්ම කරදරයක් කරගන්න. අර මොඩ වඩුව ආයුධත් එක්ක පොර බදනවා අතපය කපා ගන්නවා. එතෙන් දැලිපියක් අම්බෙච්ච වඳුරා. අහුවෙච්ච එන කපා ගන්නවා වගේ මම මේ දොස් කියනවා නෙමෙයි මේවා. මෙහෙම කරලා තමයි ඉති අපි ගොඩ එන්න වෙන්නේ. ඉතින් ඒක නිසා මතක තියාගෙන ඉන්න මේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී අපිට පේනවා අතීතනාගත වශයෙන් අපිට ලිලි පොත් ඇරලා ගන්න පුළුවන්. ඒ වගේම වෙන්නේ කොතනද මේ ගනුදෙනුව? ඕජාව ගලන්නේ කොතනද? පෙකිනි වල තියෙන්නේ කොතනද? කොක්ක එලීලා තියෙන්නේ කොතනද කියලා හරියට ඒක කොටු කරගන්න පුළුවන් නම් මං හිතනවා කොටු කරගන්න බැරිකමකුත් නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම සරුවචනසේ දන්න කාරණාවක් තියෙනවා. කොටු කරපු ගමන් වෙන්නේ රූපේ අභිරමණේ නැතුව යන. ඒකයි අපිට තියෙන පාඩුව. අපිට යම් ආකාරයක දෙයක් දිහා බලනකොට දකින්න බව දන්නවනම් ඒ දකින්න නිසාම දන්න නිසාම දකින්න දේ අභිරමණේ නැති නිසා අපිට ඒක කම්මැලි වෙනවා. එපා වෙනවා. භාවනා මධ්‍යස්ථානෙ ඉන්න බැරි ඕක නිසා. ඉති නානා ප්‍රකාර මේ හිතවිලි මවනවා කහරි කම්මැලි. රූප නැති නිසාම නෙවෙයි. ශබ්ද නැති නිසාම නෙවෙයි. තියෙනවත් ටික සාමාන්‍ය ඉතින් මධ්‍යස්ථ ප්‍රමාණය තමයි තියෙන්නේ. නැතිකම නෙවෙයි තියෙන්නේ මේක අභිරමණය කරන්න බෑ යාන්ත්‍රණයේ දැක්කොත්. දැන් මේ තියෙන දැනුම තුලින් බුදුරජාණන් වහන්සේ අපිට කමටහනක් දෙනකොට අපි බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර සූක්ෂමව මේ දැනුම කමඨහනට ගැප් කරලා දෙනවද කියලා. උන්වහන්සේ කියනවා ඔබට සතිය වඩන්න ඕනේ නා. අපි කිමු තවත් විශේෂණ පදයක් වල ආනාපාන සතිය වඩන්න ඕන. උඹ මේ පහෙන් හයෙන් පහක් වහපන්. ඉතල එකක් විතර බලපන්. ඉතින් මේක ඔය මහාචිව ස්වාමීන් වහන්සේ කතාවේදී හරි ලස්සනට ඉදිරිපත් වෙනවා. ඒකෙදි කියනවා ඒ කතාවේ යනකොට මහාචිව කියලා කියන්නේ දැන් කාලේ විදියට ඉන්න ප්‍රොෆෙසර් කෙනෙක් වගේ උදේට හඳා වෙනකම් පුදුමාකාර වැඩ පන්තිවල උගන්වන ඉන්නවා. ඉතින් නමුත් උන්වහන්සේගේ ඉගෙනගත්ත සමහරු ලස්සට උගන්වන ඇති. රහත් වෙලා. ඉතින් එක්කෙනෙක් ගිහිල්ලා පැත්තකටලා භාවනා කරන ගමන් තමන් ඒ අරහත් ඵල සමාපත්තියේ සමවිලා ගුරුවරයන්ට ගෞරව සම්ප්‍රයුක්තව ස්තුතිවන්ත වෙලා හිතනවා මගේ ගුරුවරයා කොච්චර ශ්‍රේෂ්ඨ උසස් ගුණවත් සිල්වත් කෙනෙක්ද කියලා කල්පනා කරලා නිකන් හිත පරීක්ෂා කරලා බලන බලනකොට අනේ බලනකොට පුතඥයි හිතා ගන්න බැරි වෙනවා. දැන් මම මුන්නාංශිකෙන් බැනුම් දාන අහලා මම දැන් මෙච්චර උසස් තත්ත්වයකට වදිනවා මේ ගුරුවරයා තාම පුතඥයි. ඒක ගැනවත් කල්පනා කරන්න වෙලාවක් නැහැ. ඒ තරම්ම යා වැඩ අධිකව ගත කරනවා. පස්සේ පාත්‍ර ජීවුරු අරගෙන යනවා ස්වාමීන් වහන්සේ ගාව. ගිහිල්ල වෙලා වන්දනා කරනවා. වන්දනා කරනකොට යාමසෝගෙන මට වෙලාවක් නැහැ. මම මේ වැඩ. හොඳයි හොඳයි කමක් නැහැ. මට ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මේ නම වෙලා තියෙන්නේ මට මේව කතා කරන්න වෙලාවක් නැහැනේ වැඩනේ කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අහනවා වහන්සේ දැන් මේ පන්තියකට යන්න හදා. හා. ගිහිල්ල ආවට පස්සේ නැහැ. ඒකට පස්සේ ඊගා පන්තියේ. ආ ඊට පස්සේ ගිලම්පස ටිකක් ගන්නවා. ඊට පස්සේ නාන්න තියෙනවා. ඊට පස්සේ මේ දිගට දිගට ජී ඇසන් යවුවා. ඒ සංජාන එතකොට බාන්දේ මේ පින්ඳ පාත යන ඉස්සලා සිවුරු අඳින වෙලාවේ බෑ නම ඒකටත් අපොයින්ට්මන්ට් එකක් දීලා තියෙන කෙනෙක් එනවා. ඊට පස්සේ දිගට දිගට මේ සංජාන යවුවා පස්සේ අන්තිමට බොහොම ගරුකටයුතු අරහත් පාත් වහන්නේ. ඊවරුදි ඒ සංජාන පෙන්නනවා ඉලක්කම තව මාස ගානකට විවේක වෙන්න තැනක් නැහැ. දිගටම වැඩ. එතකොට ඒකලන් කියන සංජානටම යනවා. මට කියන්න තියෙන ඔබ වහන්සේ නම් මැරෙන්නවත් වෙලාවක් නැහැ ස්වාමීන් වහන්සේ කියනවා යනවා. අර ස්වාමීන් වහන්සේට මේක වදිනවා මේ ගෝලෙක් කලාතුරකින් ඇවිල්ලා වැඳලා ඒ විනාඩි 5ක් කතා කරගන්න නැහැයි කියනවා. ඒ ඇත්තටම මේ මහසීව ස්වාමීන් කියන්නේ ඇත්තක් මොකද ඒ තරම්ම මේ එකිනෙක කතා කරලා 10-15 කට පාඩුවයි. ඊට පස්සේ කල්පනා කරනවා මේ වචන යනකොට මොකද්ද මට දැන් කියලා ගියේ ඔබ වහන්සේ නම් මැරෙන්නවත් වෙලාවක් නැහැයි කියලා. ඒ ශාන්තිය කල්පනා කරනවා මට පුළුවන් මේව හලන්න කියලා. මේ දැන් මම එකතු කරගත්ත දේවල් හලන්න පුළුවන් ද කියලා. ඒ ශාන්ත කල්පනා කරනවා දැන් මේ එකම පන්තිකව කවුරක්වත් කැමති නැහැ මම යනකොට ඔක්කොමලා දැන් මම මේ පැත්තට අහුවෙලා වගේම මේ පැත්ත මාටත් අහුවෙලා තියෙන්නේ ගැළවුමක් නැහැ කියලා පුදුමාකාර සංවේගයක් පාල වෙනවා. දැන් මේ ශාන්ත තමයි එතන ස්ථානාධිපති ඔක්කොම වැඩ කරන්නේ. ඊට පස්සේ කල්පනා කරනවා මැරෙන්නවත් වෙලාවක් නැහැ කිව්ව වගේ මට කියලා වෙලාවක් මොකක්වත් නැහැ නේද කියලා කල්පනා කරලා පහුවෙන්දා උදේ ගෙඩිය ගහනත් කලින් පාත්‍රය සිවුරයි අරගෙන පැනලා යනවා. කියලා ගියොත් යන්න බැරි නිසා. පැනලා ගිහිල්ලා ඒ ගව් 120ක් යනවා. හුල්ලගක් වදින්න නැතනකට යනවා. ගියාට පස්සේ ඈත පළාතකදී හම් වෙනවා 39ක් භාවනා කරන භාවනා මධ්‍යස්ථානය. බොහොම සතුටු වෙලා ගිහිලා කියනවා ඒ ලොකු හම්බුන කතා කරලා ස්වාමීන් වහන්සේ මෙහෙමයි. මම අමාරුවෙන් තමයි වෙලාවක් අරගෙන ආවේ කරුණා කරලා මට කමටහනක් දෙන්න. ඒ ලොකු අහම්ස මොන දියා බලනකොට දැනගන්නවා මේ අකා පොතේ ගුරේ කවදාව භවනා අල්ලන්නේ නැහැ. ගඳක් වදින්නේ නැති මොකද පොතේ ගුරලා ගඳක් තියෙනවා ඇත්තටම තියෙනවා. ගඳිලා වෙන්නේ නැති තියෙන මේ කොච්චර භවනා කරත් මට භවනා හරියන්නේ නැහැ කියලා කියයි. මන් දෝත්‍රාය කරනතු කියනවා නම මම දැන් මේ මෙතන මේ නායකත්වයේ දරන හිටන් මම නෙවෙයි වැඩ කරන්නේ දෙවන්න තමයි වැඩ කරන්නේ කැමැති නම් දෙවෙනි හම්දෝ ගාවට ගිහිල්ලා කමටහනක් කරගන්නයි කියලා. ඉතින් අර මාචු හම්දෝත්‍රාය ඇත්ත තමයි මේ එහෙනම් તો වයසයි කියලා දෙවෙනි එකන ගාඩ ගැරද සහනවා මොකද මයි ළඟට ආයේ ලොකු අහමුදුර මොකද කිව්වේ කියලා ලොකු අහමුදුර කිව්වා මේ දවස්වල මම වැඩ කරන්නේ නැහැ කියලා දෙවෙනි අහමුදුර ගාට යන්න කිව්වා ඒකයි මම ආවේ කියලා මේ අහමුදුර කල්පනා කරලා බලනවා මොකද මේ මයි ගාවට යන්නේ මේ ගෝලයා කියලා කල්පනා කරන බණ පේනවා මෙයාට අල්ලන්නේ නැහැ මොකද ඒ තරම්ම මේ පොත ඉස්සර කරගෙන අනිතික මාන්නේ ඊට පස්සේ කියනවා දැන් ලොකු අහමුදුර එවණ වෙන කට්ටිය වැඩ කළා මටත් දැන් වැඩ ඒ නිසා තුන්වෙනි එකන ගාට යන්නේ තුන්වෙනි එකන බලන අතපල්ලේ වැටලා මයි ළඟට ආවේ මොකද්ද කියලා බලන්න හතරවෙනි එකන ගාවට යනවා 5 6 7 8 9 10 29 ටම යනවා ඊළ බලනකොට දැන් මේ ශාන්තිලා හරි වෙහෙසයි අන්තිමට හම්බ වෙන්නේ හත් අවුරුදු සාමනීර නමක් දිහාර පස්සේ ඉතින් වඳින්න බෑනේ දැන් ඉතින් බාලයි ඊළ කියනවා කල්යාණ මිත්‍රන් වහන්සේ මම මේ ස්ථානේ භාවනා කරන්න ආවා මට ඔබ වහන්සේලාගේ ඉහලින් පණිවිඩයක් ආව ඔබ වහන්සේ ළඟට එන්න කියලා මම ඔක්කොම හම්බෙලා ඔබ වහන්සේ ළඟට ආවේ. ඊට පොඩි සාමරය මේ මුඩ බල්ලා කියනවා මගේ මුත්තා වාගේ මං කියන දේ කවදාකවත් අයියා මේක කරන්න බෑ කියලා කියනවා. දැන් මේ සාමාන්‍යයෙන් ඇඩ්වාන්ස් ලෙවල් කරන ළමයෙක් මේ ප්‍රොෆෙසර් කෙනෙකුට උගන්වන්න හදනවා. අර හාමුදුරන්ට ඇඬුම් යනවා. ඊට පස්සේ ඇදලි බඳලා වැඩ වෙලා කියනවා කල්යාණ මිත්‍රන් වහන්සේ මං ගැන අනුකම්පා කරන්න. මම මෙච්චර දුර ගෙවලා ආවේ මෙහෙමයි මට ඔබතුමා ඔබ වහන්සේ කියනවා නම් මට ගින්න තුනක් පැන්න හැකි ස්වාමීන් වහන්සේ ඒ තරම මට ආත්මානුකම්පාවක් ඇතිලා තියෙන්නේ මේ ඉස්සරහ තියෙන ගවරවල තුනත් මම බහිනවා ඔබ වහන්සේ ඔබතුමා මට කියනවා නේද කියලා එහෙනම් බහින්නේ කියනවා එතන තියෙන විශාල මඩ ගොරක් බහින්නේ කියලා අර ස්වාමීන් වහන්සේ ධන කරවටක් යනකම් බසනවා බසලා ගොඩින්නේ කියනවා බලද දැන් මේ ස්වාමීන් වහන්සේ ඉතාමත්ම මාන්නේ කැඩිලා ආත්මානුකම්පාවක් ඇති වෙලා නිකන් කරත්තට අහුවෙච්ච කජුලෙල්ලක් වගේ තැරි ගැහිලා ඊට පස්සේ කියනවා මේ මම ප්‍රශ්නයක් අහන කැමතිද උත්තර දෙන්න කියලා. ඊට පස්සේ අහනවා මේ මසද්දෙක් තලගොයේ පස්සේ අඹාගෙන යන වෙලාවේදී තලගොය ළඟ තියෙන උඹහකට රින් කරනවා. ඒ උඹයි හිල් හයක් තියෙනවා නම් මේ තලගොය අල්ලගන්න මසද්ද මොකද කරන්නේ කියලා. ඒතර රහම්දෝ කියනවා මේ කල්යාණ මිත්‍රන් වහන්සේ ඔගේ හිල් පහක් හොඳට මෙන්න බැරි වෙන්න වහලා හයවෙනි හිලෙන් දුම් ගහපුවාම උඹයි දුම් විදිච්චාම ඔක දඟල්ලා එන්නේ ওই හිලෙන් තමයි අල්ලන්න පුළුවන් කියලා. ආ හොඳයි. ඊට පස්සේ කියනවා වාඩි වෙලා බලන්නේ කියලා තමන් හුබහක් වාගේ කියනවා. එතකොට කන් දෙක කියලා කියන්නේ හිල් දෙක එකක්. නාසය කියන්නේ තව හිලක්. කට කියන්නේ තව හිලක්. ඇස් දෙක කියන්නේ තව හිලක්. කයේ පහස කියන්නේ තව හිලක්. ඔය හිල් වලින් ඇස් දෙක වහන්නේ කියලා. කනට සද්දෙන්නේ නැති වෙන විදිහට කටයුතු කරන්නයි කියලා කියනවා. නාසයට දිවට ස්නා මේ කම්ම මේ අරමුණු නොයන විදිහට කටයුතු කරලා ඔය හුඹහා දැන් ඇතුලේ මේ ඉන්නේ තලගොයා ඕක අල්ලගන්න ගේට්ටුව බලන්නේ මේක තමයි සරුවචනාංශ කියන්නේ පරියංගයට ගියාට පස්සේ ඇත් දෙක වහගන්න ශබ්ද නැති තැනකට යන්න ගන්ධ රස විශේෂෙහි ව්‍යවෘත වෙන්න එපා කයෙන් චේතනාත්මක මොනවත්වත් කරන්න එපා මනස විවෘත කරලා ස්වභාවයෙන් සිදුවෙන හුස්ම දිහා බලාගෙන ඉන්නකොට දැන් තලගොයා කොටු වෙනවා. මේ සලායතනේ නිරෝධයක් ගන්න ගිනියන්ඩයි මේ හදාන්නේ. ඉතින් එතකොට අපේ යම් චිත්තක්ෂණයක මේ ආස්වාස මේ ප්‍රස්වාස කියලා වැටහෙනවා නම් ඒ වෙලාවේදී අපි ඇහෙන් නිවන් දැකලා ඉවරයි. අපි කණිමුත් නිවන් දැකලා ඉවරයි. නාසෙමුත් නිවන් දැකලා ඉවරයි. දිවෙමුත් නිවන් දැකලා ඉවරයි. කය හසුරුවන්නේ නැත්තම් ආයාසයෙන් හුස්ම ගන්න නැත්නම් කයත් නිවන් දැකලා ඉවරයි. දැන් තියෙන ස්වභාවයෙන් සිදෙන හුස්ම දිහා බලාගෙන ඉන්නකොට එතනින් තමයි කෙලස් උපදිනවන උපදී. එතනින් තමයි නිවන් ලැබෙනවන නිවන් ලැබෙන්නේ. ඊට පස්සේ අපි හිතමු දැන් හුස්මත් කෙවිලා 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 කියලා හුස්මත් නොදෙනී කියයි කියලා. දැන් මොන සලායතන පිළිබඳව යම් ආකාරයක අපිට තැනකට එනවා මෙතෙක් කල අපේ විඥාණයෙන් ස්පර්ශ නොකරපු තැනක. එතන ගියාට පස්සේ හොඳට දැක ගන්න පුළුවන් දැන ගන්න පුළුවන් අන්තිම බිඳුව දක්වා ආශ්වාස ප්‍රශ්වාසයේ අත ගාගෙන ගියා නම් මේක හිතලුවක් නෙවෙයි හීනෙකුත් නෙවෙයි මනෝවිකාරෙකුත් නෙවෙයි මේ තිබිච්ච හුස්ම එච්චරයි කියන්නේ කාය වායෝ පොට්ටබ්බ ධාතුව තිබුණේ ඒක ගෙවුණා දැන් ඉන්නේ රූපත් නෙවෙයි සද්දත් නෙවෙයි ගන්ධත් නෙවෙයි රසත් නෙවෙයි පහසත් නෙවෙයි කල්පනාවකුත් නෙවෙයි මොකද්ද තැනකින් හැබැයි මේකට අවදි වෙන්න පුළුවන් මෙතනදී මේ තියෙන తত্ত্বය අර කලින් කිව්ව වගේ කාන්තාරයක් මැද තනි වුණා වගේ මහමූදක් ගැන ගොඩබිමන පෙනී තනි වුණා වගේ අද්දා කැලේකට ගිහිල්ලා දිසා මාරු වුණා වගේ කලබල වෙන එක නම් සත්‍යයි අත්‍යයි ඒක ස්වභාවිකයි නමුත් මේ සිද්ධ වෙලා තියෙන සලායත නිරෝධයක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් මේකට එළඹ වාසය කරන්න පුළුවන් නම් මේක මේ ජීවිතයේ අද්දකේ හැක්කක් බව තේරුම් ගන්න පුළුවන් නම් එදාට ඒ පුද්ගලයාට සිටිනවා සතුටක් ඒ සතුට තේරුම් අරගෙනද මන් දන්නේ බටහිර ලෝකේ කියන්නේ මේකට කියනවා හෝල් බොඩි එක්ස්පීරියන්ස් කියලා හෝල් බොඩි එක්ස්පීරියන්ස් කියලා කියන්නේ මේ විඳින විඳීම ඇහෙන් විනිර්මුත්තයි කනෙන් විනිර්මුත්තයි නාසයෙන් දිවෙන් කයෙන් හිතෙන් හිතේ යන මෙතෙක් දැකපු හිතේ වැඩ කරපු තර්ක මනසෙන් නෙමෙයි මේ උත්තු විදි. අන්නේ මේකට ගියාට මේ හිතට මෙතෙන්ද ගියා වූ ඒ සංසිද්ධ හිතට ඒ හයේම අයිතිවාසිකම තියෙනවා. ඈතින් සද්ද ඇහෙනවා හොඳට තේරෙනවා. හැබැයි ඇඟට වදින්නේ කායත් පවතින බව තේරෙනවා. හැබැයි හිත හර කරන්නේ සමහරට ආලෝක සංඥාව වර්ණවත් වෙලා වර්ණවතෙන් හෝ මොන හරි ආලෝක පේනවා. එයා දන්නවා ඒක මේ කොහෙද යන එක. ඒක නෙවෙයි මේ අත්දැකීමෙන් පරිබාහිර දෙයක්. ඒ වගේම නාසය දිව ක්‍රියා නොකලට ඒ වගේ සංඥාවක් එනවා දිවේ තියෙන කෙල රහ කියලා ගැත්තේ. ඒක පැත්තකට වෙලා ඉන්නවා කියන්නේ ඕවෝ මම ඉන්නවා බය වෙන්න එපයි කියලා. කණෙන් එනවා මේ නිස්සද්දතාවයේ අඬක්. මේ ශබ්ද සියල්ලම ගෙවි ගියාම ඒකත් ඇහිමක් කියලා තමයි කියන්නේ. නමුත් කිසිෙත්ම භාවනාවට සම්බන්ධ නැහැ. මහා නොතෙන්න ගියාට පස්සේ කලබල වෙනවා නම් ඊගාට මොකද්ද කරන්න හදන්නේ කියලා කියනවනම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ආයතන හයෙන් එකක් මෙතන ස්ථාපිත කරන්නයි හදාගන්නේ. මේක බොහෝම හොඳ තැනක්. දැන් මේ සලායතන නිරෝධය කියලා කියන්නේ නිවන නෙවෙයි. ඒකට යන පෙතේ ගිවහ දමලා තැනකට මං වෙලා ඉන්නවා. කිසිම දෙයක අපේක්ෂාවක් නැතුව. කිසිම චේතනාවක් නැතුව. කිසිම අදිෂ්ඨානයක් නැතුව. කිසිම මෙහෙයුමක් නැතුව. මෙතෙන්දලා ඉන්න පුළුවන් නම් අපිට දැනගන්න පුළුවන් මේ බට බාහිරේ මාතු පිට වැඩ කරගෙන හිටපු විඥානේ දැන් ටිකක් මැදට ඇවිල්ලා තිනවා කිකරු වෙලා තිනවා. අන්න එතෙන් ආපුවා මෙහෙමනම් මේක සම්පූර්ණම මැදට ගියොත් සම්පූර්ණ විඥාන මේ සලායත නිරෝධයකට ගියා නම් මොන තරම් පිරිච්චකතියක් ඇයිද කියලා. නමුත් අර කය පිළිබඳව ජීවිත පිළිබඳ තද්ද ආසාවක් තියෙන කෙනෙකුට මේක වෙන්නේ තන්‍ය වුණා, කොටු වුණා, පාළු වුණා, රැහෙන් ගැලවිලා ගියා, ඒකාකාරී වුණා, තනි වුණා කියලා තමයි. නමුත් මේ සලායතන නිරෝධයක් ගැන බුදුහාමුදුරුවෝ කතා කරලා තියෙනවා. ඒ සලායතන නිරෝධ වෙනකොට ස්පර්ශ නිරෝධයක් වෙනවා ඉබේම. එතෙන්දී ආස්වාස් ප්‍රසාස ස්පර්ශ කරන්න බෑ. ඒ වගේම බාහිර ශබ්ද ඇහෙනවා ස්පර්ශ කරන්න බෑ. විඳින්න බෑ. ඒ වගේම අපි හිතමු මේ ඕභාෂයක් කාලෝකයක් දැක්කයි කියලා විඳයි කියලා කියන්නේ ආය ආයතන 15 වෙනි එක. ඒක තිබුණට ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මය නෙවෙයි කියලා කිව්වොත් ඒක ස්පර්ශ කරන්නේ නැහැ. ආඩම්බර වෙන්නේත් නැහැ, කියන කනකාට වෙන්නේත් නැහැ. ආන්න මේ කියන ඒ පරිශ්‍රණය කරන්න හොඳ වේදිකාවක් දැන් සකස් වෙනවා. එතෙන්දී බලන්න පුළුවන් කේල් ගහ ගන්නද යන්නේ, හිත පොල් ගහ ගන්නද යන්නේ කියලා. ඉතින් හුඟක් වෙලා සිද්ධ කරනවා කියලා හිතමු. එනවා, එතෙන්ට යනවා, ආපහු ආශාස එනවා, ආශාස නැති වෙනවා, ආයෙ මෙතෙන්ට යනවා. යනකොට අපිට තේරෙනවා සලායතන යම් තැනක නිරෝධ වුණා නම් ස්පර්ශ නිරුද්ධ වෙනවා. ස්පර්ශ නිරුද්ධ වෙනකොටම කියා ගන්න බැරුව යනවා. මට මොකද වුනේ? අඩුගානේ මම යාට මොකද වුනේ? මම මේ වෙලාවේ කලන්ත වෙලා හිටියද, නිදිමත වෙලා හිටියද, ගැස් වෙලා අවදිනවා, මේ ඔක්කොම සිද්ධ වෙන්නේ ස්පර්ශ නොකරන වෙලාවට. ස්පර්ශ නැතිකම නෙවෙයි මේ කියන්නේ. ස්පර්ශයට අවශ්‍ය කරන මූලධර්ම නැතිකම නෙවෙයි කියන්නේ. ස්පර්ශ කරන්නේ මොකද? සලායතන වල අක්‍රීයතාවයකට පත් වෙලා තියෙනවා. ඇස් ඇත්තේ නමුත් අන්ධේකුවේ වැඩ කරනවා. කන් ඇත්තේ නමුත් බීරෙකුසේ වැඩ කරනවා. ඉතින් මේක අත්දක ගන්න පුළුවන් නම් මම කියනවා ඒක පැහැදිලිවම මේ ජීවිතය ඇතුළත අපිට ඉස්සරහට යන්න පුළුවන් පින තියෙනවා. නමුත් අනාගතොත් කරන්න දෙයක් නැහැ. අනාගතොත් වෙන්නේ මේ වෙලාවේ මොකද කරන්න ඕනද? සැක උපදවනවා, හයියෙන් හුස්ම ගන්නවා, ඇද දෙක අරලා බලනවා, නානා ප්‍රදේවල් කරනවා. කෙරුවට නම් කමක් නැහැ. පස්සේ දැනගන්න ඕන කවදා හරි මේ යන්නේ යම් නිරෝධ වීමකට. මේ නිරෝධයේ තියෙන ලක්ෂණය තමයි ස්පර්ශය ස්පර්ශ කරන්නේ. ඒක එළඹ වාසය කරන්න පුළුවන් නම් ඒකට. ඒකට සමාදම් වෙන්න පුළුවන් නම් එතකොට ලැබෙන ප්‍රීතියට කියනවා නිරාමිෂ ප්‍රීතිය කියලා. ඒක රූපෙකින්, ශබ්දකින්, ගන්ධකින්, රසකින්, පහසකින් නෙවෙයි ලබන්නේ. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් නෙවෙයි ලබන්නේ. නමුත් බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා ඒ ශුඤ්ඤාගාරම් පවිත්තස්ස සන්තචිත්තස්ස බික්කුණෝ අමානුෂී රචී හෝති පස්සන්තෝ උදයබ්බයන්. මේ දේවල් ඇති වෙලා යනවා කිසිම දෙයක තේරුමක් වේරුමක් නැතුව ඉන්නවනම් ඒ පුද්ගලයාට ඇති වෙන ඒ ප්‍රීති සුඛ මානුෂිකත්වයේ ඉක්මනවයි කියලා. අමානුෂී කියලා. ඉතින් ඒකේ එන්නේ කොට ඒක අපේක්ෂා කරලා කියලා බොහෝ විට එහිම සිද්ධි කිරීමෙන් තමයි. පුහුණු කිරීමෙන් තමයි. ඒ පුහුණු කරන්න අවශ්‍ය කරන පුරුක තමයි මෙතනදී සිදුවෙන දේ මේ සලායත නිරෝධේ පූර්ණ සලායත නිරෝධයක් නෙවෙයි නත පූර්ව චන්ද්‍රග්‍රහණයක් නෙවෙයි පූර්ව සූර්යග්‍රහණයක් නෙවෙයි නමුත් අර්ධ සූර්යග්‍රහණයක් වෙනවා මෙතන. වෙනකොට දැනගන්න පුළුවන් ඔය සූර්යා ඔච්චර ලොකුවට රැස්සී දගෙන හිටියට චන්ද්‍රයන්ගෙන් වහන්න පුළුවන් කියලා. ඒක නිසා අර ඒක මිනිස්සෙක් කියනවා දෙහිලෙල්ලෙන් සූර්යා වහන්න පුළුවන් කියලා. අනිත් මිනිසා කියනවා එක හැක් වහගෙන අනික් හැර දෙහිලෙල්ල තියාගත්තට පස්සේ සූර්යා වැහෙනවා. එච්චරයි. සූර්යා මහා විශාලයි අද්ද ගන්න කට අරගෙන බැලුවොත්. සූර්යා වුණත් වහන්න පුළුවන් දෙහිලෙල්ලෙන්. ඒ වගේ මේ සලායතන නිරෝධීත් අපි දැනගත්තුත් රූප බලන වෙලාව අනික් පහ නැහැ. සද්ධාහන වෙලාවේදී අනික් පහ නැහැ කියලා අපි ආස්වාද ප්‍රසවාස කරන වෙලාවේදී අනික් පහ ඉස්සලා දෙනවා භාවනා මධ්‍යස්ථාන කියලා රූප පේන්නේ නැති ඇස් වහපු සද්ද නැති ගඳ නැති රස නැති පහස නැති තැනකට ගිහිල්ලා කොටු කරනවා. දැනගන්නවා මේක තියෙන්නේ දැන් ආස්වාද ප්‍රසවාස ඉස්සලා. ඊට පස්සේ ආස්වාද ප්‍රසවාස ගෙවලා දා. මත වායු පොට්ටබ්බ දාතු පොට්ටබ්බේ නැ ගෙවිලා යනවා. වායු දාතු වැඩ. හුස්ම ගන්න මිනිහා මැරෙලා නැහැ. නොත් ස්පර්ශ කරන්නේ. ඒතර බැලුවොත් මේ ඇතන අත්දැකීම ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් විනිර්මුත්තයි. මේකේ තියෙන පිරිච්ච ගතිය. සම්පත්‍ති කරගතියක් තියෙනවා. ඇත්තටම කියලා ඇත්තටම කියනවනම් මේකෙන් ඇති වෙන ප්‍රීති සුඛ පස්සද්දි කියන තුන්වෙනි චෛතසිකයට ආවනම් ඒක තමයි ශරීරයේ ලෙඩසුව කරන සුව සේවාව ඇති කරන චෛතසිකය. ඉතින් ගිහිලා සම්පූර්ණයෙන්ම ඒක නිරාමිෂ සුඛයක්. ඒ සුඛයේ හොඳට තැම්පත් වෙනකොට ඒ සුඛය නිසා සුඛයට සාපේක්ෂව පස්සද්ධිය පහළ වෙනවා. පස්සද්ධිචෛසිකේ තමයි අපි අපිට සුව සේවාව සලකන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් Tamante අත්ත කුසලයකට කැමැතිනම් ස්වార్థේ කැමැතිනම් භාවනා කරලා මෙතනගෙන නැතකරන්න නැතකල පුළුවන් තරම් වෙලා ඉඳ දෙන්න නැගිටිනකොට Tamante තේරෙයි කොච්චරක් නම් මේ ඉඳුරන් නැවත පුනර්ජීවනයකටපත් වෙලා තිරියම් භාවකට පත්ලා තියෙනවා කියලා. ඒ හේතුව මොකද? ස්පර්ශෝ තිබුණා ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ සලායතන තිබුණා නේ ඉවා කොර වෙලා අඳ වෙලා නෙවෙයි. ඒක නිකන් යම් ආකාර නිරුද්ධ වෙලා. ඉතින් අර එව්වගෙම ජීවත් වෙච්ච කෙනාට පේන්නේ මේ ලෝකෙන් වෙන් වුණා, කොටු වුණා, තනි වුණා කියලා. ඒකට ලෑස්තිලා ගියොත් දැනගෙන ගියොත් ඒ නිරුද්ධ භාවය අත්දකලා ඒක අත්දකපු දවසේම අඳුරා ගන්න බෑ. අත්දකලා ඒ අත්දැකීම දුරදිග යනවා. බොහෝ වෙලක් ඉරෙන්න ඕනේ. ඒක ලෙලෙකට එළඹ වාසය කරන්න. එතකොට තේරෙන පටන් ගන්නවා. මෙතෙන්ද යන්නේ නැතුව ඔය කියන පූර්ණ සලායත නිරෝධයකට යන්න බෑ. මෙතන අගේ කරන්න බැරි නම් අනිවාර්යයෙන්ම ඉස්සරහට බය ඇති වෙනවා. ඒ නිසා මෙතන පළවෙනි වතාවට යෝගාවචරයට තීන්දුවක් කරගන්න දෙනවා. මේක මේ පූර්ව මූල අවස්ථාවේදී බුදුහාමුදුරෝ දේශනා කර විදිහට මේ සුසීම පළවෙනි අවබෝධ කර යුතු ධම්මත්‍ථිතියේ ලක්ෂණයක් මෙතන තියෙනවා. උබ්බේව කෝසසීම ධම්මට්ඨේ දිනානම් පච්චා නිබ්බාණං. ඉතින් මේක අතපත ගා ගන්න බැරි නම් මේක හසුරුවා ගන්න බැරි කෙනෙකුට නිවන කියන්නේ මොකක්ද කියලා හිතා ගන්න අමාරුයි. මොකද මේ தত্ত্বය හරි පාරද වැරදි පාරද? එතකොට මට උනේ ලාභයක්ද පාඩුවක්ද? මේ කියන්නේ දුකක්ද සැපක්ද? ඒ කියන දේ තේරුම් අරගන්න ඒ කල් ඇතුවම සිද්ධ වෙලා තියෙනවනේ කල්යාණ ධර්මය, පාප ධර්මය, සත්පුරුෂයා අසත්පුරුෂයා කියන ධර්මයේ අධර්මයේ කියන දේවල් තේරුම් අරගෙන ගිය කෙනාට මෙතෙන් යනකොට සතුටක් එනවා. තේරුම් ගත්තේ නැති කෙනාට අර කියන කුකුසක් බයක් චක්ෂ්‍යක් පහළ වෙනවා. ඉතින් ගෙවම් කරන තැන එකම ක්‍රමයෙන් තමයි මේකට නැවත නැවත පුරුදු කරලා කරලා මෙතන සිද්ධ වෙන්නේ සලායතනයන්ගේ යම් කිසි විදිහක ආංශික නිරෝධයක්. ඒකට සාක්ෂි වශයෙන් ස්පර්ශෝ නිර්පදිනවා. ස්පර්ශයන්ගේ ස්පර්ශ නොකිරීමක් සිද්ධ වෙනවා. මට පුළුවන් මේක අගේ කරන්න. මට පුළුවන් මේකට එළඹ වාසය කරන්න. මට පුළුවන් මේකට සමාදම් වෙන්න කියලා බැලුවොත් ඒක බුදුහාමුදුරන කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉන්චබුදුරන් කියනවා මම පාර කියලා තියෙනවා යන්නේ කොඹේ වැඩි. යන්නේ කත් නෙමෙයි. ගිහිල්ලා මේක හරිද වැරදිද කියන එක ඒ කෙනාගේ විනිශ්චය පත්‍රයේ තියෙන. ඒක නිසා නැවත නැවත අහනකොට නැවත නැවත යනකොට තමයි Tamanට ඒකට අවශ්‍ය කරන්නා වූ චිත්ත ශක්ති, විශ්වාසය, දෘෂ්ටි පෙරදක්ම පහළ වෙන්නේ. ඉතින් මේ අද ඉදිරිපත් කරපු කොටස් එවැනි දෘෂ්ටියකට පෙරදක්මකට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනා මෙතෙන් නැවත කරනවා. සිළු දිනාටම ජනසී මුදා වේවා කියලා ප්‍රාර්ථනා. දැන් අපි පැයක් විනාඩි 15ක් විතර වගේ කල්තරම් තියෙනවා. ඉතින් කාට හරි මේ මතින් ප්‍රශ්න ප්‍රකාශ තියෙනවනะ කරුණාකර ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
අවසරයි ස්වාමීනි. නම්කිදී රූපය මෙනෙහි කරන අවස්ථාවේදී ඒ රූපේ රූප කලාපයන් ආරම්භ ස්ථಿತಿ භංග ඒ මොන අවස්ථාවේ වෙනවාද යන්නේ අපි මට හිතෙන විදිහට දැන් ආරම්භ වූ භංග අවස්ථාවේ තියෙන කොට සංස්කාරයන් ඇතිවිය නොහැකි කියලා මට හැඟෙනවා. නමුත් අර මැද අවස්ථාවේ ස්ථಿತಿ අවස්ථාවේ පමණයි. නමුත් ඒක ආරම්භකින් දැන් අපි මෙනෙහි කරන අවස්ථාවේ මහා හම්බෙකින් අර දෙකේ හිටියොත් සංස්කාරයන් නැති වෙනවා. අර මැද අනේම දෙයක් තියෙනවා ස්වාමීන්
වහන්සේ. බුදුහාමුදුරුවෝ කියන්නේ මජ්ජේ සූත්‍රයේදී මැද සහ මුල දෙකේම සංස්කාර ඇති වෙනවා. සංස්කාර නැති වෙන්නේ නිරෝධයේදී පමණයි කියලා. මෙතනයි මධ්‍යම ප්‍රතිපදා. මෙතනයි ගැලවුම් මාර්ගය.
ගරු ස්වාමීන් වහන්සේ දැන් ආරම්භයේදී චිත්ත රූප 17. කුයි මැදදි 17 කුයි භංගේ 17. නමුත් අපි නාම අපි මේ චිත්තක්ෂණේ මෙනෙහි කරන යනකොට එක ධාම රූප එක චිත්තක්ෂණේදී අර 17 කොහේ 17 ඒ තුනක් තිබෙන ඒක කොහේ වෙනවද කියන එක අහම්බෙන් සිද්ධ වෙන දෙයක් නිසා මොනම හේතුවකින් මේ මොහොතේ අපිට මේ ඒක බැලීම හැකියාවක් නැති බවක් මට කියේ. ඒක අහම්බයක්.
අත්‍තරම චිත්‍ර රූප චිත්‍රක්ෂණ වශයෙන් ගත්තොත් ඒක මූල ධර්මානුකූලව ග්‍රාෆ් කරන්න ගන්න එකක් මිසක අත්දැකීමට ඒකේ නිතර අත්දැකීම උදව් වෙන්නේ නැහැ. මොකද අපි දැනගන්නවා අපිට රාගයක් මතුවේ. රූප ධර්ම පැත්තක දානකොට රාගයක් මතුවේ අපි දන්නවා මේ රාගය නිසා අපිට කෙලස් පහළ වෙනවා තරහ යනවා හතෝ මැරීම වෙන්න පුළුවන්. ඒක ඉතින් කවුරුත් දන්න දෙන්නේ. නමුත් උදැස් කියනවා උඹට ඕනේ නම් ඕකෙන් ගැලවෙන්න මම කිව්වට ඔක හට ගන්න දැන බලපන්. ඊට ඉස්සර දවසේ අනිත් දවසේ රාගය එනකොට ඔච්චරම ගන්න බහල වෙන්න ඉස්සර බලපන්. ඊට ඉස්සර ඕක එන්නේ නැහැ. ඊට පස්සේ ඔය මුලින් යනකම් ඒ ද්වේෂය හට ගන්න තැන ඉඳලා හටගත්ත ගොරෝසු වෙච්ච තැන කියන මේ අංශ දෙකක් තියෙනවා අපි කියනවා උපාදෝ පඤ්ඤායති මේ තිතස අඤ්‍යතත මැද පැනෙනවයි කියලා මේ දෙක දැක්කනම් බුදුහාම කියන ඔච්චරමයි මං බලගෙන ඉල්ලන්නේ මේක නැති වෙන්න නැවත නැති වෙන්න ඇරලා මුල බලන්න බැලුවොත් උඹලට අතිරේක ලාභයක් වශයෙන් මේක ගෙවන පැත්ත දකි එදාට තමයි උඹලට මධ්‍ය ප්‍රතිපදා ලැබෙන්නේ ඒකේ කෙලෙස් නැහැ ඒක නිවන් මාර්ගය මේ මුල දෙක අන්ත දෙක මේකෙදි වඩා ලේසි මෙහෙම කිව්වොත් අපි කිව්වොත් මං කිය ප්‍රතිදතේමත් ඒක විස්තර කරත හැකි අපි හිතමු රාගයක් ද්වේෂයක් නෙවෙයි රාගයක් වෙනවා කියලා. ඕන රාගයක් ඇති වෙලා අපිට රාග රත් වෙලා. අපිට නොගැලපෙන විදිහකට අපිට යම් කිසි දෙයකට බලබල ආශාවක් ඇති වෙනවා. ඉතින් අපි දන්නවා මේ අපි ගත කරන ජීවිතේ මේක තරම් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හිනා මේක නතර කරනවා. මේ බුදුන් කියනවා ඔක නතර කරන්න ඔතෙන් ඇවිල්ලා බෑ. මේ හිතත් එයි. එනකොට ඔච්චර එන්නේ ඉස්සර වෙලා පොඩ්ඩක් කලින් දකපන්. ඊට පස්සේ ඕක දිගින් දිගට බලන්න මේ රාගය හට ගැනීමට ට්‍රිගර් ඔෆ් වෙන තැන අහු වෙනවයි කියලා අපි හිතමු. පටන් ගන්නතර අහු වුණොත් එතන පේන්න තියෙනවා මේ රාග වස්තු කොච්චර තිබුණත් ඇතුලේ තියෙන රාග අනුසේ තියෙන මිනිහට විතරයි ඕක ෆයර් වෙන්නේ. රාග අනුසේ තියෙන කෙනාට තමයි ඒ වස්තුව දකින්නට ওই දේ රාගයක් මතුවේ. ඒ රාග අනුසේ නැති කෙනාට ඒ වස්තුව දැක්කට එම් පේන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ මුල දැකීමේදී යා ළඟ රාගයේ ප්‍රකෘති නැත්තම් ඝන බහල රාගය විතරක් පේනවා. ඒ මුලට යනකොට අනුසේ දැක ගන්න ඉඩ තියෙනවා මේ දෙකම කෙලෙස් උපදින්න පුළුවන් මේ දෙක ඊට පස්සේ යාට අනුසේම් පටන් ගන්න ඝන බල රාගය බාඩපත්ලා බැහැගෙන යන තැන පේන්න හිතනවා කියච්චු එයාගේ ඛේ වෙන තැන වැය වෙන තැන නිරුද්ධ වෙන තැන ඒ තුල කවදාකවත් රාගයක් එන්න බෑ කවදාකවත් කෙලෙසක් එන්න බෑ. ඒක මධ්‍යම ප්‍රතිපදේ නිසා මජ්ජේ සූත්‍රයේදී බුදුහාමුදුරු කියන යමක් ඇති වෙනකොට උඹ ඇති උනායි කියලා දකින්න ගන්න බහල වෙච්ච ගොරෝසු වෙච්ච කුණු ලන්දා. ඕකත් එක කරන්න මොනවක්වත් කරන්න බෑ. එතකොට බරපතලයි. නිසා උඹ මේක නැවත නැවත එන එකක් නම් මුල බලපන්. හැබැයි මුලත් උඹ තාම ගැලවිලා නැහැ. මුල බලන්න නැතුව අග බලන්න බෑ කියන සමීකරණයක් බුදුහාමුදුරු පෙන්නනවා. අග දකින්න දවසේ වෙනකොට මුල් දෙකේ රාගය තියෙනවා. ඊට සාපේක්ෂව නිරුද්ධ වෙන පැත්තේ රාගය, ද්වේෂය, මෝහය නැහැ. ඒක මධ්‍යම ප්‍රතිපදාව. ඒක මැදුම් පිළිවෙත. ඒ නිසා ඒකට උඹට යන්න බෑ මැද බලලා. ඒක උඹට යන්න නම් මුල බලන්න ඕන. හැබැයි මුල බැලීමෙන් ගැලවෙන්නේ නැහැ. අග බැලීමට අවශ්‍ය කරන සුදුසුකමක් ලැබෙනවා. එදාට උඹට තේරෙන පටන් ගත්තාම රාගය බැලුවත් එකයි, ද්වේෂය බැලුවත් එකයි, මෝහය බැලුවත් එකයි, රූපය බැලුවත් එකයි, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ කොයි එකෙත් එකම යාන්ත්‍රණේ තියෙනවා. ඒක නිසා කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ මැද දකින්නවා. පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියන්නේ මැද සහ මුල දකින්නවා. සම්මසන ඥානය කියලා කියන්නේ මැද මුල අග පළවෙනි වතාවට දකින්නවා. එතනදී ඔන්න ඔබට තේරෙනවා ධම්මට්ටිච්ච ඥානය ලැබුණා. දැන් තීන්දුව කරන්න පුළුවන් මේක මට ගලවන්න ඕනේද බැරිද කියලා. දැන් මොකද යාන්ත්‍රයේ පේනවා. වැඩ කරන හැටි පේන නිසා සම්මසන ඥානය තමයි විපස්සනා දොරටුව අපාටපත් වෙන්නේ. ඊට ඉස්සෙල්ලම මේක ಜಾති ભેද මොනවාක්ද නැතෝ කොයි එක ආවත් මුලැඳාග බලන්න. ඉතින් ලොකුවටම දකින්න නිතර දකින්න වැඩියෙන් සිද්ධ වෙන එකෙන් තමයි අපි ගැලවෙන්නේ. නමුත් ඒ ක්‍රමයේ ඕන දෙයකට වළංගුයි. එන්න රූප නාම කුයි දෙකටත් වළංගුයි. ඉතින් අර මුලට බලانے යනකොට සෑහෙන සතියක් අවශ්‍යයි. අර ආරම්භක කෙලෙසේ හටගන්න, රූපේ හටගන්න, ශබ්දේ හටගන්න තැන බලන්ද මොන මගුලටද මේක බලලා කියලා අපිට හිතෙනවා. මොකද ඒක බැලිල්ල මේ සාමාන්‍ය සතියෙන් කරන්න බෑ. ගාම සිවුම් ගාක් මේ සිවුම් අන්වීක්ෂක් කෝනේ හටගන්න හැටි බලන්න. ඒක බැලුවට පස්සේ බුදුරජාණන් කියනවා ඔබට නොබල බැරි තැනකට වැටෙනවා ගෙවා දැමීම දකි. ගෙවා දැමීම පැත්තේ කවදාකවත් ඒක මධ්‍යම ප්‍රතිපදා. ඒක කෙලස් කපන මාර්ගය වෙනවා. ඒක නිසා ඒක හරි දැනගත්ත නිසා පසුකාලී නටුවාචාර්යන් වහන්සේලා මේ ඒක තුනට කඩලා නාම රූප පරිච්ඡේ ඥාන, පච්චේ පරිග්ගහ ඥාන සහ සම්මස්සන ඥාන කියලා තුනට කඩලා පෙන්නනවා. ඔය අහන ප්‍රශ්නෙට ක්ලියර් කට් ආන්සර් එකක් තමයි දෙන්නේ. ඔබ දකින්නේ මැද, ඔබ භාවනා කරනවා කියලා කරණ දිනේ මැද දැකලා මැදේ ඉඳලා මුලට යන. ඒක තී ඒක ඩීකන්ස්ට්‍රක්ෂන් හොගව දෙන කන කොහොමද මුලට යන්නේ කියලා. ඒ සඳහා වෙන තියෙන නිතරමතු වෙන දෙයක් බලන්න. ඒක බලනකොට දවසක අග දකින්න පටන් ගන්නකොට ඊට පස්සේ අය කලබල වෙන්න දෙයක් නැහැ. ඔය දර්ශනය බෙන් අයින් කරන්න කවුරක්වත් නැහැ. ඔක දිගටම නිවන් දක්න යනකම් යනවා. තේරුණාද? හරි හොඳයි.
අරුතයන්වන්ස එතකොට ඒ කියපු මේ කාරණේ හැටියට දැන් අභිධර්මයේ වගේ දෙයක් කෙනෙක් අදාරීම දැන් විපස්සනා ඥාන ලැබීමේදී දැන් ආනාපානය හරහා විපස්සනා භාවනා කරන පුද්ගලයෙක්ට ඒ දැන් අභිධර්මයේ පෙන්වන චිත්ත ස්වභාවයන් සංඥා වශයෙන් අරගෙන ඒක ඔහු මේ අර ප්‍රකෘති මනසහරහා මේ අර ඥාන වලටපත් වෙද්දී ඒවා මේ මෙනෙහි කරන්න යෑම හානි කරයි කියන අදහසක් වගේ ගන්න පුළුවන් නේද දැන් අභිධර්මයේ දැන ගැනීම ඔහුට මේ විමුක්තියට බාධකයක් වගේ අවස්ථාවක්
එහෙම ඇත්තටම අභිධර්මයේ නාසික පැත්තක් නෑ ඒ අභිධර්මයේ දන්න නිසා තමයි බුදුජාන විශ්ේ මේ කාංකාවිතන විසුද්ධිය කියපේක තුනකට කඩලා පෙන්වුවේ අභිධර්ම ක්‍රමයේ තමයි. පච්චේ නාම රූප පරිච්ඡේ ඥානය කියලා කියන්නේ මැද දැකීම. පච්චේ පරිග්‍රහ ඥානය කියන්නේ මැද සහ මුල දැකීම. සම්මස්සන ඥානය කියන්නේ මුල මැද අග දැකීම කියන්නේ අභිධර්මයෙන් ඇති වෙච්චි මේ අභිධර්මයේ ළඟාගත්ත ලබාගත්ත සමීකරණයක්. ඒක ප්‍රයෝජනෙට සලකලා පාවිච්චි කරනවා නම් ඊ අභිධර්මෙන් දරගත්ත එකේ ප්‍රශ්නය.
ආධුනික ස්වාමීන් වහන්සේ දැන් මේ ඔය චිත්ත වීදි චිත්තක්ෂණ ගෙවෙන විදිය ඔය චනික මේ අර මුල මැද අග ඒ කියන්නේ අර ඉති දංග කියන අවස්ථාව දැන් ඕවා හරි ශූක්‍රමයි කියන ඒවා අභිධර්ම හරහා වටහාගෙන ඒවට සිත්තුමු කරලා මේකේ තියෙන අර සූක්ෂම භාවය බලන් දැම ඔයා මේ අර වැරදි පාරක ඒකට ගෙනියනවා කියන අදහසක් තියෙනවා
අභිධර්මයේ එහෙම නැහැ එහෙම දාකත් නැහැ කියන්නේ මෙහෙම කියන්න පුළුවන් අපි හිතන දැන් හයිබ්‍රිඩ් කාර් දෙන්නේ එන්ජින් එක අන්තිම සූක්ෂමයි. මේ ඩ්‍රයිවර්ට හැබැයි පොත කියවන්න ඕනේ ඩෑෂ්බෝඩ් එක ගැන. ඩෑෂ්බෝඩ් එක නැතුව කියවන්න ගත්තොත් එහෙම ඩ්‍රයිවිං කරන්න බෑ. එයාට එන්ජින් එක දැනගන්න ඕනේ නෑ. හැබැයි එන්ජින් එක වැඩ කරන්නේ බ්‍රේක් ගන්නකොට බැටරිය charge වෙනවා. නැති වෙලාවෙ මේකෙන් දුන කියලා දැනගෙන හිටියට පාඩුවක් වෙන්නේ මේ හයිබ්‍රිඩ් එකේ තියෙන මේ මැෂින් එකයි කියලා මේ මෙකැනිසම් එකයි කියලා ඩ්‍රයිවර් දැන හිටියට පාඩුවන. හැබැයි මිනිහා ඩ්‍රයිවිං කරන ගම බොනට් එක අරලා බලන්න ගියොත් නම් ඒක ගෞතු වැඩි. ඒක කොයිතනක් අමාරු වැඩේනේ. ඒ නිසා එයා මැෂින් එක ගන්න ඉඳලා හෑන්ඩ් බුක් එක කියවන්න ඕන. කියවලා දැනගන්න මට තියෙන ඩෑෂ්බෝඩ් එක වැඩි. හැබැයි මම වැඩ කරන්නේ මෙහෙව් මැෂින් එක. ඒක ඕන ඉංජිනේරි මට දැනගෙන ඉන්න පුළුවන් පාඩුවක් වෙන්නේ නැහැ. හැබැයි එයා දැනගන්න ඕනේ මම ඩ්‍රයිවර්. ඒ සීමාව පන්නන එක ඒ වගේ කියන්නේ පොළොමලක. එيشා කොයි දේ දුන්නත් ඒ දිනවනේ උපදේශ පන්තිය. ඒ උපදේශ පන්තිය අනුබල මම කියන්නේ පොරොජෙන සලකලා පාවිච්චි කරනවා කියන තනි වචනේ මගේ තියෙනවා. කොයි තීරයක වුණත් කොයි දේ වුණත් මූල ධර්මයේ මූල ප්‍රයෝජනේ දරන පාවිච්චි කරන්න දන්නවනම් ඌ වැඩ ගන්නවා. මූල ධර්මයේ ප්‍රයෝජනේ පාවිච්චි වැඩ ගන්න දන්නේ නැත්නම් කොයි දේ දුන්නත් ඌ එකෙන් කටුකයක් හදා ගන්නවා, දඟගයක් කර ගන්නවා, කුරුසියක් හදා ගන්නවා, දඟ කටුබෙරයක් හදා ගන්නවා. ඉතින් මොකද කරන්නේ? උන්දා කිසියම් දැනුමක් කාටවත් තාණි කරන්නේ නැහැ. ඒ මාසගේ ෂටගතියක් නැත්තම්. දැනුම තියෙන්නේ මොකද්ද පාරක් යන නමුත් ඒ අපි කිව්වොත් මේ බෙහෙත් වෛද්‍ය විද්‍යාව පිළිබඳව ලියවිච්ච මේ පොතක් හොඳම දක්ෂ පුස්කොළ පොතක් අම්බුණා. ඒකේ කියලා තියෙනවා මේ මේ බෙහෙත් ගන්න තම්බල විවාද කා පුස්කොළ පොත තම්බල විවට හරිනවයි. මේක කෑවට හරියන්නේ නැහැ. ඒකේ තියෙන්නේ මේ කරන ක්‍රමේ. නියකෝත් මේකට අපා අත්තගේ මුත්තගේ හම්බුනේ මේක තමයි ගුරු මුස්ත්‍රියට හම්බුනේ මේක තමයි සූකිරීමේ ශක්තිය තියෙන්නේ කියලා. ඒකයි කියන දෙන්නේ මේ මේ බෙහෙත් එක තුල කාපම් කියන එක මිසක් ආ. ඉතින් ඒක පාවිච්චි කිරීම හැරී ඒක හැම වෙලාවෙදීම මේ දේවල් අපිට ලැබෙන්න ලැබෙන්න අපේ සංකරතා වැඩි වෙන්නේ ඒ දේවල් වල දෝෂය නිසා නෙමෙයි අපිට හැන්ඩල් කරගන්න පාවිච්චි කරගන්න දන්නේ නැති නිසා. ඒ නිසා මේ
වෙනස දැන් මූල කර්මස්ථානයේ ආධුනිකෙක්ට දැන් ආනාපානේ බලන කෙනෙක්ට ඔය කියන මේ අභිධර්මයේ ඔය කියන සංඥාවන් මෙහෙම වේදෝ කියන සංඥාවන් ලෙස සිත් ඇරගෙන යෑම හානි කරයි කියන අවස්ථාවක් කියන නේද මූලික
හානි කර වෙන්න පුළුවන් දැන නොගෙන හිටියට වැඩිය දැනගන්න එක හොඳයි ප්‍රයෝජන සරකලා පාවිච්චි කරන්න දන්නවනේ නොදැන හිටියයි කියලා බහවට කිසිම අඩුපාඩුවක් නැහැ ගුරුවරයා කියලා දෙනවනම් මේක කරපන් කියලා ගුරුවර ගැන විශ්වාසය දෙනවා යන්න පුළුවන් දන්නේ කනට දෙන එකම ලාභේ තමයි තව කෙනෙකුට කියන්න පුළුවන් මට උනේ මෙහෙමයි කියලා තව කෙනෙකුට කඩේ ගලපිරෝගේ කියතයි. අනිත් එක නම් තමන්ගේ තැන්නේ යන්න පුළුවන් තව කෙනෙකුට කියන්න ගියාම කයින් හරි වචන ටික ඉල්ල ගන්න වෙනවා. අභිධර්මයෙන් හරි අටුවාවෙන් හරි වචන ටික ඉල්ල ගන්න වෙනවා. එදාට එයාට ආයෙ ස්ටඩි කරන්න වෙනවා. නමුත් තියෙන්නේ තමන්ගේ පැත්තේ බල්ල පැත්තකට වෙන්නේ කතාවක් නම් ඒව අවශ්‍ය වෙන්නේ නැහැ. එනිසා ඒව හැම දෙයකටම අවශ්‍යික වටිනාකමක් තියෙනවා. ප්‍රයෝජනයක් තියෙනවා. අපි දැනගන්න ඕනේ මේ කිසිම දෙයක් ඒ පසුබිමට සාපේක්ෂව පාවිච්චි කරන්න දන්නේ නැත්නම් ඉතින් ඒක අනා ගන්නවා තමයි කියන්නේ. එයාටින් බණෝ පුත්තජනේ හරීම විචිත්‍රයි. අනා ගන්න අනා ගැන දිහා බලනකොට බත් නොකා ඉඳ පුළුවන් දිහා බලනකොට ලැබෙන හැම දෙම ගා ගන්න. අර පොඩි උන් කක්ක කරලා ඇඟ පුරා ගා ගන්නවා වගේ. මේ හුරතල් වයසේ. ඒක එහෙම තමයි. ඔය අභිධර්ම විතරක් නෙවෙයි ලෝකයි විශ්යන් සෑම දෙයක්ම. සෑම දෙයක්ම දිහා බලනකොට හම්බෙච්ච හැම කෙනෙක්ම ගාගෙන තියෙනවා. එක එකක් නිවන් දැකලා නැහැ නේ ඔය ලෝක විශ්ය කොන්ද එක එකක් නිවන් දැකන්නේ අනිවාර්යයෙන්ම ඒක අල්ලගෙන ඒකෙන් කීයක් හරි හම්බ කරන්න යනවා. හම්බ වෙන්න දිවෙනින් ඈත් වෙනවා. ඒ කියන්නේ මේ ශිල්පේ හරියන්න ඇදගෙන යනවා කැලේට. බුදුරජාණන්සේ මේ ජීවිතයේ බොහොම ලස්සන කරකොල බුදුරජාණන්සේ මේ ශිල්පීය දැනුම තියෙනවද සාරිපුත්ත මොග්ගල්ලාන කවදාකවත් නිග්‍රහ කරේ නැහැ. කිව්වා ඒගොල්ලන්ට තේරෙන තාලට අල්ලා යාගේ ට්‍රක් එක බල්ලා ඒකෙන් නිදර්ශන දීලා කියනවා මේකම දන්නවනේ බෝධි රාජකුමාරට කිව්වේ වීණා වයලා තියෙනවද ඔව් කොහොමද වැඩි එහෙනම් මෙහෙම කරපන් අබේ රාජකුමාරයා ආව වාහන වලට කැමති රථ වාහන කරනවා රථයක් තියෙනවද ඔව් ඒකේ කොහොමද එහෙනම් මේම සුසර කරපන් ඒ දෙයාගේ ට්‍රක් එක දිගේ ආරය යනවා ඒ නිසා මේ ලෝකේ කිසියම් දෙයක් නැහැ ලෝකෙට අදාළ නැතිව තියෙනවා ඒවට නිසි තැන තියෙනවා එකක් හරි බුම්බලා ගන්න යන්න එපා බුම්බපු ගමන් තමන් පිබ්බෙන ඒකට ඒ පැමිණෙනකන් ඉන්න අපි කියන්නේ පැමිණි දුක් පැණි දහයි නැත්නම් කරදර ඔබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපා එතන කිසියම් දැනුමකට නිග්‍රහ කරන්න අවශ්‍යතාවයක් නැහැ හැබැයි ඒක දන්නවයි කියලා හිතන අනාගතේ ඉන්නකොට ඉතින් අපිට නොමිලේ විහිළුව සැපේනවා ජනතාවට විහිළු සැපයන්නු ඉතින් අපි එකෙන් ඉන ආයලා පැත්තකට නම් ඉස්සරට අංගවණ්ඩ යන්නත් එපයි මනුස්සයාට උඹ මේ මොනර වැඩි පුරුණ කරනකොට පස්සේ එළියේනේ ඔග්ගිල පොඩ්ඩක් පිටිපස්සෙන් බලනකොට තේනවා වැඩි වැඩියෙන් පිල් එලහස දඟලන 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 අලිම අජුවයි. අර පිල් ටිකෙන් පැස වැහිලා තියෙනකොට නම්බුවක් තියෙනවා. වැඩි පිල් වීදන්න යනකොට එක පුලිය කියලා අපි කියන්නේ.
ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අහුගිය ධර්මදේශනයේදී කිව්ව දෙයක් මට පැහැදිලි කරගන්න ඕන හැමදෙරෙණි. ඔබ වහන්සේ කිව්ව පස්ස යන චෛතසිකයක් කියලා මට ඒක තේරෙන්නේ නැහැ.
නාම ධර්මයක්.
නාම ධර්මයක්.
චිත්තචෛතසික කියලා දෙකකට කැඩෙනවා.
හරි.
විඥානය කියන්නේ හිත අනිත ඔක්කොම චෛතසික.
ස්වාමීන් වහන්සේ සතිය කටගන්නේ පස්සේට පසු කියලා ඔබ වහන්සේ
හා
සතිය හටගන්නේ පස්සේට පසු නිසා
නේ කියන්නේ සතිය කියලා කියන්නේ මෙවදියා බලන මොකක්ද කියන්නේ නිරීක්ෂකෙක් නම් අපිට නක්ෂත්‍රකාරය කියන්නේ කොහොමද සතිය සතිය නක්ෂත්‍රකාරයාට බෑනේ බබා හම්බෙද්දි ඉස්සල නැකත් හදන්නේ නම් බබා හම්බෙන්නේ වෙලාවෙනේ නැකත ගන්න සතිය තමයි බබා හම්බෙන්න වෙලා ඉතින් එහාට ගිහිල්ලා බඩේ ඉන්න බබාට නැකත් හදන්න නක්ෂත්‍රකාරයෙකුට බෑ සතියෙන් පස්සේ තමයි ප්‍රසූතිය සිද්ධ වෙන්නේ. සතියට ප්‍රසූතියට පස්සෙන් වේදනාව සිද්ධ වෙන්නේ ඕන දෙයක් බලන්න පුළුවන්. නමුත් සතියෙන් එහාට යන්න බෑ යා. නැකත් කාර්යයට බඩේ ඉන බබලට කේන්දර හදන්න බෑ. ප්‍රසූත වෙන වෙලාව අවශ්‍යයි. ඒක තමයි කේන්දරේ හැදෙන්නේ. ප්‍රසූත වෙන වේදාව තමයි තින්න සංගති පස්සෝ තුන එකතු වෙන වෙලාව තමයි ස්පර්ශ කියලා කියන්නේ. ඉතින් එහාට සතියට රීච් කරන්න බෑ. මම කියන්න හැදුවේ ඕක නෙමෙයි sorry කියන්න හැදුවේ මම මේ වෙලාවේ මගේ අදහස තිබුණේ සත්‍ය කියන්නේ චෛතසිකයක් වුණාට ඒ සති චෛතසිකයේ ඇතුළත රූප ධර්ම නාම ධර්ම දෙකේම නියෝජන දෙකක් තියෙනවා රූපකයෙහි අධිවචන සම්පස්සේ සහ නාමකයෙහි පටික සම්පස්සේ කියලා ඒක මහා නිදාන සූත්‍රයේදී පෙන්නවා ඒක පෙන්නලා සර්වචන්සු පෙන්නවා සතියක් වළංගු වෙන්න එහෙම නැත්නම් සති යෝජනාව ස්ථිර වෙන්න මේ දෙන්නගෙම යෝජනා ස්ථිරත්වය ඕනේ රූපකය පිළිබඳ අධිවචනේ පහළුනේ නැත්නම් සත්‍ය වළංගු නැහැ. නාමකය පිළිබඳව පටිගයේ පහළුනේ නැත්නම් වළංගු නැහැ. ඒ කියන්නේ හුස්ම ගත්තට ඒක අඟවන්න කියන්න දැනෙන්න ලකුණක් නැත්නම් හුස්ම ගත්ත බවක් දැනෙන්නේ නැහැ. කාට හරි කියන්න මට දැනුණා කියන්න ආකාරයක් හෝ ලිංගයක් හෝ මේ උද්දේශයක් හෝ නැත්නම් අපි අපේ හිතගෙන හුස්ම නැහැ කියන්නේ. ඒක අඳුනගන්න උපමානයක් නැති කියලා කියන හුස්ම නැහැ කියලා තමයි අපි හිත කියන්නේ. ඒ තරම් අපේට මායාවක් කරනවා. හුස්ම නැත්තම් මැරෙන්න බය වෙලා. කොච්චර බැලුවත් පේන්නේ නැහැ. මොකද දන්න ලකුණක් නැහැ. නිමිත්තක් නැහැ. උද්දේශයක් නැහැ. එතකොට ඒව නැති වෙන පමණින් හුස්ම නැහැ කියලා කියනවා. ඒ වගේම අපි මෙනෙහි කරන්න හදනවා කියලා හිතමු. ආස්වාස ප්‍රස්වාස ආස්වාස යම් වෙලාවක හුස්ම නැදෙන ඊට පස්සේ මෙනෙහි මොන තරකව මෙනෙහි කරන්න බෑ. රූප ධර්ම වෙන්නේ නැහැ. අඳුරන්න බෑ. එතකොට අපි කොච්චර කිව්වත් මෙනේ කරුවට එල්ලෙන්නේ නැහැ. ඒක කොක්කේ එල්ලෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් කියනවා මේ දෙක එකතු වෙලා රූපකය පිළිබඳ අධිවචන සම්පස්සයත් නාමකය පිළිබඳ පටික සම්පස්සයත් කියන මේ දෙක මේ පස්සේ කියන කයිසික ඇතුළෙම රූප නියෝජනයක් සහ නාම නියෝජනයක් දෙක එකතු වෙන තැන මේ. සලායතනේ කියලා කියන්නේ බාහිර ලෝකය සහ අභ්‍යන්තර ලෝකය අතර සන්නිවේදනය වෙන තැන එහෙම නැත්නම් සංවේදී තැන එහෙම නැත්නම් අපි කියනවා ප්‍රසාද රූපේ කියලා. ඒක සාමාන්‍යයෙන් පිටලා තියෙන්නේ අපිච්චර්මේ. ප්‍රසාද රූප පිටලා තියෙන අපිච්චර්මේ. ඉතින් ඒව තුළ තමයි මේ ලෝකයේත් එක්ක මේ පිළිඹු වෙන්න පුළුවන් ඒකේ තමයි. ඊට පස්සේ තමයි ස්නායු වලට ඒව සම්බන්ධ වෙන්නේ. ඒවත් සම්බන්ධ වෙන්නේ නැති දේවල් බුදුහාම කියන ගණන් ගන්න එපා. මේ වෙලාවේ ඒ ඉදurang කුප්පන් නැති දේවල් අපිට අදාළ නැහැ වන්නේ. ඒකෙන් දුකක් දෙන්නෙත් නැහැ, සංසාරයක් ඇති කරන්නෙත් නැහැ, නිවන් දකින්නත් බෑ. නිවන් දකින්නේ මේ වෙලාවේ කිපෙන දේ විතරයි.
මොකද සයින්ස් මාසී ක්‍රමය අනුව මේ අනුසය කෙලෙස් වල මේ මුලටම බලාගෙන යන විදියටද කරෙන්නේ නැත්නම් පංචස්තන්ධයට ඒකට හිත යොමු කරලා ඒක පාලනය කරගෙන ක්‍රමක්‍රමයෙන් සලායතන පාලනය කරලා අර සයින්ස් කිව්ව විදියට සලායතන අක්‍රිය කරන ස්ථානෙට ගන්න දේ මහසි ක්‍රමයේ ටිකක් වෙනස් නේ සාමාන්‍යයෙන් මම දන්න තරම
නෑ ඒතර මේ මහසි ක්‍රමයට ගත්තත් කොයි එකේ කෙරුවත් මේ සලායත නිරෝධය එහෙම නැත්නම් පස්ස නිරෝධය ඒක ඔක්කොම සිද්ධ වෙන එක විදිහට එකයි මේකෙදී අපි දැනගන්න තියෙන්නේ වීතිකම කෙලස් කියන එක දැඩි ග්‍රහණයෙන් සිල් රැකලා දත්තකාගෙන රකින්න ඕන ගැ. කියන්නේ කළ යුත්තක් තියෙන වීතිකම මේකේ නැත්නම් ගුටි ගන්න වෙනවා නැත්නම් හිරේ යන්න වෙනවා. ඒක නිසා ඒකදී ප්‍රතිසත කරගන්න ඕනේ. ඊගාවට පරිඋත්ථාන කෙලස් කියනකොට බුද්ධජනසේක තනක නම් කියනවා දිවෙන් දිව උඩතරලට තද කරන කිහිල්ලෙන් දාඩිය දාගෙන දතින් දත හපාගෙන මම කාමච්ඡන්ද පිළිබඳ වැඩ කරයි කියලා. නමුත් අනුසය කෙලස් වල එහෙම කලිය යුත්තක් නැහැ දකින්නකොටම ගෙවිලා යනවා. අනුසය කෙලස් වල තියෙන්නේ මේක දකින්න එක පමණයි. මෙයා තමයි මේකේ වැඩකාරයා කියලා අඳුර ගන්න පමණින්ම මෙයා වාෂ්පීකරණය වෙලා යනවා. නිසා කෙලස් දැකීම දක්වන එක විතරයි කරන්නේ. දක්වන පමණින්ම අයින් වෙන්න පටන් අර ගන්නවා. මේ තේ නිසා අපි කරන්නේ අර විචිකම කලේ සයින් කරලා පරිඋත්ථාන කලේ සයින් කරලා චිත්‍රය දිහා බලනවා. දැන් කොහෙන් හරි බතු වෙන්න එපා ඉන්නේ කන දකින්න කොටම දැකීමෙන්ම හරියට මේ සෙපෙන බබුලු තියෙන සබම් පෙන බබුලු අල්ලන්න යනකොට අන්තිල තියෙනකොට පුපුරනනේ ඒක. ඒක වෙන ප්‍රයත්න කරන්න ඕනේ ඒක අල්ලන්න හදනකොටම අල්ලන්න අහුවෙන්නේ නැහැ පුපුරන. ඒක තමයි අනුසය කෙලෙස් දකින්න පමණින්ම නැති නිසා ඒක නැති කිරීම සඳහා කළ යුතු ප්‍රයත්නයක් නැහැ. පරිඋත්ථාන වීතික්කම කෙලෙස් ප්‍රයත්නක් තියෙනවා. ඒක කායික වීර්යයෙන් කළ යුතුයි. චිත්ත වීර්ය යොදන්න ඕන. අනුසය කෙලෙස් වල තියෙන්නේ මූණ දෙන එක විතරයි. ඒකට මූණ දෙන්න විශාල වීරත්වයක් ඕනේ. වීරත්වයෙන් මූණ දීපු ගමන් යාට ඉන්න බැරුව යනවා. ඒක නිසා ඒ සඳහා කළ යුතු විශේෂ වැඩපිළිවෙළ වල නැහැ. ඒවට නිසින්ින්ද එන්න ඇරලා බලන ඉන්න එකයි කරන්නේ. අනුසය කෙලෙස් වලට එන්න ඇරලා නොසලී බලා සිටීමෙන් ඒක ගෙවිලා යනවා.
එන මහසි ක්‍රමයෙන් කියන්නේ ඒක එන්න ඉල කියන්නේ රූප වේදනා සංඥා සංකාරේ සංකාර මොහොතේදී මේක එන බව පේනවා නිසා නේද මේ මොහොතේදී ඒක මෙනෙහි කරුවොත් එතනින් ඒක ක්‍රමක්‍රමයෙන් කාලයක් යනකොට අර සංකාරය ඇති වෙන්නේ නැති මේ මහත් ක්‍රමයේ මන්දන් තරමට ඒක මහසි තුමා කිව්වද මේක මේක මුලටම අර අනුසය කියලා මුලටම බලාගෙන යන්න කියලා
නෑ වීතිකම කියලා සයින් කරනකොට අනුසය කියලා රංගනේ වැඩි වෙන්න පටන් ගන්නවා ඒ කනාරකේ තියෙන බරපතල දේවල් අයින් කරලා පස්සේ අනුසය කෙලෙස් එනකොට දැන් අපි ආස්වාස් ප්‍රස්වාස් දෙක මේ ආස්වාස් ප්‍රස්වාසේ බණෝර බුද්ධාංශ කණේ හීන ප්‍රණීත කියලා දෙකක් බලන්නේ කියලා. ආස්වාසේ මන බොහොම මනාපයි ප්‍රියයි බොහොම හොඳයි අනේ හොඳයි කියලා බලන වෙලාවක් එනවා. තව වෙලාවක් එනවා තියෙනවා තමයි ඉතින් ඕක බලලා කාටද හරියි ඔච්චින් තියෙනවා තමයි කියලා ඒක දිහා බලන්නෙම අර එපාවායට හොදි බෙදන්නා වගේ බැලීමකුත් තියෙනවා. ඉතින් එතන තියෙන හීන ප්‍රණීත භාවය කියලා කියන්නේ ආනාපානේ ගතියක් නෙවෙයි යට තියෙන අනුසයක් නේ පෙන්නන්න හදන්නේ ඔය. ආනාපානේ කොලසකරණේ රූප ගැන කතා කරන්නේ. නමුත් ඒකෙදී ප්‍රිය අප්‍රිය භාව දෙකක් කතා කරනවා කියලා කියන්නේ යටින් තියෙන අපි කලින්ම ගත්ත විනිශ්චයකට අනුව අනුසය වැඩ කරනවා. ඒ වගේම වෙන මොන නාම ධර්මයක් කොයි එකක් ගත්තත් ඒක පිළිබඳව මූණත වටිනාකමේ තියෙන රස නිරස භාවේ කෝක වේදත් ඒක පිළිබඳව අපි දැනගෙන ඒකට නොසලී ඉඳ පටන් ගත්තාම යටිබහුව වෙලා තියෙන එහෙම නැත්නම් යටින් වැඩ කරන අනුසය පේන්න පටන් ගන්නවා. ඒක හරි අමාරුයි දැනගන්න. එතෙන් ගියාට පස්සේ මේක ඇත්තම වීතිකම මට්ටමේදී තියෙන අනුසය මට්ටමේදී තියෙන කියලා. වීතිකම අයින් වුණාට පස්සේ අනුසය නිකන් වීතිකම වගේ ඝන බහල වෙලා පේනවා. එතකොට යෝගාවචරයට හරි ලේසි අල්ලන්න ලේසි ඒක. ඒක නිකන් අල්ලන්න හදනකොටම පුපුරන්න පටන් ගන්නවා. අත තියෙනකොටම පුපුරන පටන් ගන්න. ඒකට අපිට පේන්නේ අපේ අතත් නිකන් ලේසර් බීම් එකක් තියෙනවා. එහෙම අත තිබ්බ ගමන් එයා විනාශ වෙනවා. අර ඔය ස්පයිඩර්මෑන් අනම්මනම් ඔය දෙල්ලන් තියෙන්නේ. මම මෙහෙ බලනකොට අත දික්කරට යනවා වගේ. ඉතින් එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ මම නෙවෙයි වැඩ කරන ධර්මතාවයක් වැඩ කරනවා. මට තියෙන්නේ හරියටම බල රේඛාව සකස් කළ දෙන එක විතරයි. එතකොට සම්ප්‍රේෂණය සිද්ධ වෙනවා. බල රේඛාව ඇද කුද වුණොත් යන්නේ නැහැ. ඉතින් අපි කරන්නේ ඒක හරියට හරි ගැසලා එල්ල කළ දෙන එක තමයි. සත්‍යයෙන් කරන්නේ ඒ එකලස් කර දීම තමයි.
ස්වාමීන් වහන්සේම කිව්වා අනුසය කෙලෙස් මුල බලන්න සාමාන්‍යයෙන් අමාරු කාර්යයක් නෑ. මොකට මේක කරන්න බෑ කියලා. මට මේ මහසි ක්‍රමයෙන් මට බෑදුන්නේ මේ මහසි ස්වාමීන් වහන්සේ ඒ ක්‍රමය ජනප්‍රිය වුණේ ඒ අර අමාරු දේ ඒ විදියට යොමු නොකර මේ පංචස්කන්ධයෙන්ම ස්වාමීන් වහන්සේ දැන් කියන විදියට ඒ අනුසය මතු වෙනවා ඒ මොහොතේ මතු වෙනවා ඒකෙන් එළෙම නියුට්‍රලයිස් කරනවා සත්‍ය තියෙනවා
අපි මෙහෙම කියමු අනුසය කෙලෙස් වල මොළ බලන්න අමාරු කියන එක නෙමෙයි කියන්න තියෙන්නේ ඕනම සංසිද්ධියක මොළ බලන්න අමාරුයි මොළ බලන්න ගියොත් අනුසය ප්‍රකට වෙනවා ස්වභාවයෙන් මොනම සංසිද්ධියකවත් මොළ බලන්න අපි කැමති නැහැ බලන්නේ නැහැ අපි සාමාන්‍යයෙන් අපි කම්බුරේ පෙන්නන්නේ නැහැ වෙස් බඳිනවා පෙන්නන්නේ නැහැ ඒත් බඳලා නටනවා විතරයි පෙන්නන්නේ නාඩගමේ සෙල්ලම් කැල්ල තියෙන්නේ tire පිටිපස්සේ ඒක බහලා තමයි ගෙනියන්නේ ගේම ඒ ලෝකේ සුභ ආවේ ඇති බුදුහාම කියනවා රෙද්ද උසල බලපන්. ඒක ටිකක් රැඩිකල්. මේ එනකන් ඉන්නපාව ඔය පෙන්වන්න හදන්නේ මම පොදයක්. එන හැටි බලපන්. එන හැටි බලන්න ගියාම අර සමාජ තියෙන සම්ප්‍රදාය පොඩ්ඩක් අපි ඒ සදාචාර මට්ටමෙන් ඇතුළට ගිහිල්ලා බලමු. අපි මම කියන්නේ මේ සාමාන්‍ය සිද්ධි බලනකොට ඒ වගේ තමයි අපේ ඉන්ද්‍රියයන්ට ගෝචර වෙන එක ත්‍රිෂෝල්ඩ් එකක් තියෙනවා. ඒක එක තැනකින් එහාට විතර අපිට සංවේදනය තේරෙන්නේ. අපි දැන් පුරුදු කරලා තියෙන ගොරෝසු ඉන්ද්‍රියන්නේ. ඒක කියන ඒ තේරෙන මට්ටමට එනකොට සම්පූර්ණ ඇහැ ගහලා ටෝච් එක ගහලා මේකෙන් යටපොත්ත මේක එnte ඉස්සර වෙලා බලන්නම් තියුණු ඉන්ද්‍රියන් තියුණු කරලා සියුම් කරලා ඒකටම බලන් හිටියොත් කුසලතාවයක් දිනුනවා. එතකොට පේන්නේ ගොඩක් කරලා වීතිකම කෙලස් නෙවෙයි පරිඋත්ทาน කෙලස් පරිඋත්ทานේ පටන් ගන්නෙ තියෙන්නේ. අනුසය හරියට තමයි ඉබේම ඇසරෙන්නේ. ඒක අනුසය බලන්න මුල බලන්න අමාරුයි කියන එක නෙමෙයි අපිට කියන්න තියෙන්නේ මොනම සංසිද්ධියක වුණත් මුල වසංගලා තියෙන. දැනට කියන ඒනිසයක දැනගෙන පින්නක් නැති බව හැබෑව මු ප්‍රයෝගශීලී වයන් නිතර නිතර ඕක බල බල ඒක. ඒක එන්නකොටම එතන එළඹ වාසය කෙරුවොත් හිමීට නොදක්ක පැත්තට යනකොට පිරිචිකා තියෙනවා. දෙකක් දකින්න අපි. අන්ත දෙක දකින්න. ඒක උදාහරණ කියනවා අනිවාර්යයෙන් මෙහිට තුන්වෙනි එක දකින්න. එහෙම නැත්නම් මැද ප්‍රතිපදාව දකින්න. ඒක තමයි මේ හතගෙන ගොරෝසු වෙච්ච දේ ගිවිල යන පැත්ත. යං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මතක් කරුවේ ඒකයි. ස්වාමීන් වහන්සේ යමක් හට ගන්නා සුළු බව සමුදේ දැක්කම ඒ සියල්ලම නිරුද්ධ වෙනවා. තියෙන්නේ හටගත්ත දේවල් බලන මේ මෝඩ ලෝකේ, අවිද්‍යා ලෝකේ, ඝන බහල ලෝකේ එතන ඉඳලා ඩිකන්ස්ට්‍රක්ෂන් එකක් යනකොට මුලට යනකොට. එතකොට ඔය කෙලෙස් වල තියෙන ඔය ආගන බහලෙ එතකොටම ගිහිල්ලා සියුම් කොටස් තමයි පේන පටන් ගන්න. ඒව හරිම ෂටයි. ඒව හරි මායාවී. ඒව හරිම මේ වංචනිකයි. ඒ නිසා අපිට තේරෙන්නේ අපි ඉස්සරහට යනවද පස්සට යනවද කියලා. හැබැයි නොගිය ගමනක් යන බව නම් තේරෙනවා. කවදාකවත් නොගිය ගමනක් යන බව තේරෙනවා. ඒකට විශාල ශ්‍රද්ධාවක් ඕනේ, විශාල වීරත්වයක් අවශ්‍යයි, විශාල රැඩිකල් ගතියක් ඕනේ, විශාල විප්ලවීය හිතුවක්කාර ගතියක්. ඒක කර කියන වචනේ ගැලපෙන එකක් නෑ ඔයාලා මට බණි. නමුත් ඒකක් ඕන කියලා මං කියනවා.
අස්තුතුමිනි නහස. මම පරිසතිය වඩන අවස්ථාවේදී පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු ගැනීමත් නතර වෙලා උස්මත් සංසිඳුනට පස්සේ හිත පවතිනවා. අරමුණු ගැනීම වලින් දුරස්ත වගේ තියෙනවා. ඒ සමාන වෙනවලට සිතිවිලි ඇති වෙනවා නම් දැන් ඒක මෙනෙහි කරන්න බෑනේ ස්වාමීන් වහන්සේලා. ඒකද කරන්නත් ඔන්නේ ඔය ඒක ගණන් ගන්න නෑ තුමගේ නෙමෙයි වගේ. ඒකත් ඇතිලවම යන්න දෙයිලා එකද
ඔය ඒක ගැන කියනකොට බුද්ධා සාමතුරු කියලා තිබුණා මේ සිද්ධියට වෙන්න ඇති. ඒ ස්වාමීන් වහන්සේ කියලා තිබුණා චිත්‍රපටියක් බලනකොට අපිට පෙන්නනවා ගිනි කන්දක්. පුපුරනවා ලාවා වැගිරෙනවා ඕගාලා. අපි කට අරගෙන බලන්නේ හිටියට කවදාකවත් tire පිච්චෙනවා දැකලා තියෙනවද කියලා. ගිනි කඳු කොච්චර ගැලුවත් tireට මොකක්වත් වෙන්නේ නැහැ. දිය ඇල්ලවල් දෝරේ ගැලුවර tire පෙකෙන්නේත් නැහැ. හැබැයි එකම හිතවිල්ලකින්වත් හිතට මොනවත්වත් වෙන්නේ නැහැ. ඒවා නිකන් අර tire වැටිලා පෙන්නන ඒ වෙලාවට මතු කරලා පෙන්නන පිළිබිඹුව විතරයි. ඒ පිළිබිඹුව අවබෝධක මේක ගිනි කඳක් කිව්වොත් තමයි ඇතුලේ රත් වෙන්න පටන් ගන්න. මේක මේ මායාවක්. මේක මේ මිරිඟුවක්. මේක මේ ලීලාවක්. මේක නාඩගමක් කියන බැලුමෙන් බැලුවොත් මේ හිතවිල්ල හා උඹේ එන නටන නාඩගම 18 ධන්නේ මන්දන උඹ නටපන් කියලා දුන්නොත් හිතවිල්ල නිකම්ම නිකන් මේ නිලීන වෙලා යනවා මිසක් හිතවිල්ලට ඇවිල්ලා අපිට පෙර කුඹන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ හිතවිලි නෙවෙයි වේදනා නෙවෙයි මොනව ආවත් ඒක බොහොම වචනෙම බුදුහාමුදුරෝ දේශනා කළා කියනවා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්ම නෙවෙයි බලන්න කියලා. එතන විවේක නිසිතන් විරාග නිසිතන් නිරෝධ නිසිතන් පටිංසක් ගන්න පස්සේ බෝ විවේකිය බලන්න ඇඟට ගන්න එපා. එහෙම නැත්නම් කියනවා අත්තම්මේතාවය කියලා. මේක මම කියාගන්න එක තමයි තම්මේතාවය කියන්නේ. අත්තම්මේතාවය කියලා කියන්නේ මේක මම නෙවෙයි. මේක අටුවාචාර්යන් වහන්සේ ඉලියලා තියෙනවා මේ සුරූපී අඹුවක් බැඳගෙන විවාහ වෙලා ඉන්න මිනිස්සෙක් දක්නවා ඒ අඹුව නිතරම පරපුරුෂයන් ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ මේ මනුස්සයාට හරියට තරහ යනවා. තරහ යන කියන්නේ නීචයි නීචයි මේ මනුස්සයාට කිව්වට අහන්නෙත් නැහැ. ඒකේ මනුස්සයාගේ ගතිය. ඊට පස්සේ මේ මනුස්සයා කරන්නේ දෙන්නත් ඒ කතාවල දික්කසාද වෙනවා. ඊම දික්කසාද වුණාට පස්සේ පරිපුරුෂෙක් ඉන්නවා දැක්කහම ඉදයන් තේනි. දෙකනේ නේ 10 දෙනෙක් එක්ක ඉදියත් මම දන්නවනේ උඹේ හැදී. එයාගේ මන අපිට ඉඩ දුන්නා ඉවරයි. ඒ වගේ මේ හිතේ යම් ප්‍රමාණයකට යනකම් කෙලෙස් වෙන මට්ටම කැපුවට පස්සේ ඔය සාමාන්‍යයෙන් මේ පාළුගේ වළම් බින්දින හිතවිලි જાතියක් තියෙනවා. මේ කවුරුත් නැති තැන යන නිකන් ඔය දඟලන ගණන් ගන්න එපා. මම කියන්නත් එපා, මගේ කියන්නත් එපා. හැබැයි අර මුලින් මුලින් එන කෙලෙස්සයිත හිතවිලට මම මාගේ නෙවෙයි කියලා හරියන්නේ නැහැ. ඔතෙන් යනකම් කෙලෙස් ඇල් මරනවා. විෂ මරනවා. විෂ මරලා කියන උඹට ඇති වෙන්නේ නටපක්. නටන්න නටන්න වෙන්නේ එහෙම්පත් වෙන එක තමයි. ඉතින් එතකොට ඒ එතකොට ඇත්තටම අර කියන විදිහට පරිඋත්ථාන කෙලෙස් වීචිකම කෙලෙස් පිළිබඳ අපිට තැයින පරිචයක් ඇවිල්ලා අනුසේ වශයෙන් ඇවිල්ලා ඔයගොල්ලෝ සෙල්ලම් කරලා යනවා. අපි දන්නවා සෙල්ලම් කරාට ඕගොල්ලන්ට තිරේට තට්ටු කරන්න බෑ. ඒ තිරේ මොකක්වත් වෙන්නේ නෑ. ඔය ප්‍රේමජාවනිකාවක් තිබ්බත් මරණාසන්න දෙයක් වුණත් ශෝකාන්තයක් වුණත් දුක්ඛාන්ත වුණත් තිරේ තිරේම තමයි. එනිසා ඔකේ හිතට මොනවාක්වත් වෙන්නේ නැහැ. ඒවා නිකන් හිතේ වටන පිළිඹු විතරයි කියලා බලන් පටන් අරගත්තා. ඊපස්සේ පේනවා අපි මේක දන්නේ නැත්නම් කොච්චර මේවා ගැන තැවෙනවද? කොච්චර මේවා ගැන සැලෙනවද? කොච්චර මේවා ගැන අපි චර්ිත සහතික දී ගන්නවද? කොච්චරක් අපි අයියෝ මගේ හිත වගේ කියලා අපි සැලෙනවද? මොකද මේක හීනයක් බව දන්නවා. මේක මායාවක් බව දන්නවා. මේක නිකන් ගිනාපු ආරයට යන එකක් කියලා දන්නවනම් මම හිතනවා ඒක හරීම ලස්සන මගේ වචනෙන් කියනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි ටෙලිග්‍රෑම් එකක් බලලා ඉන්න වගේ තමයි පේන්නේ. තමන්මයි නළුවා. තමන්මයි අංග සංස්කරණය කරන්නේ. තමන්මයි ඩබල් ලක්ෂණ ට්‍රිපල් ලක්ෂණ දාන්නේ. තමන්මයි නිරීක්ෂණය කරන්නේ. මේ ජීවිතේ වෙනෝ මේ කවුරු කවුරුත් විසින් එකම වේදිකාවේ තමයි මේ ෂේක් හෑන් කරගත්තේ නැතුවට විකාරය කරන්නේ. මේ ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ මේ ඇත්ත කරන්නේ කියලා. තමන් දන්නා මේක මේ මට මේ වෙලාවට හැටියට තියෙන භූමිකාව මෙච්චරයි. ඒක මම රඟපාන ඊගාට තව භූමිකාවට යනවා කැරක් කැරක් කියන එකයි
තියෙන්නේ. ඇත්ත විතුන්නාංශ මේ ආනවන්තරි භාවනාව පටන් ගත්ත යෝ භාවනාන යෝගී ඒක ධාතු කර්මස්ථාන කෙරෙහිම නිසා එයා කෙලින්ම දිගට විපස්සනායේ යනවා. ඒ පුද්ගලයා ඒ තුලින් කෙලින්ම අවසානයේ දක්වා නිර්වාණය ඒ සාක්ෂාත් කිරීම දක්වා යන්න පුළුවන් නේ. එහෙම නැතුව අමෝරාවෙන් ආපහු අර සමත භාවනාවත් කළ යුතුම වෙනවා.
දැන් ධාතුමන කර්මස්ථානයක් තියෙනවා නම් එයාට ධම්ම භාවනා දිගින් දිගට යනවනේ. ඉතින් ඒක කරන්න තියෙන්නේ මේක දැන් මේ තියෙන්නේ ධාතු වල මැද භාවයේ හටගෙන යඩ නාඩගමක් තියෙන බලන්න දෙනවා ඉවර වෙනකම් බලන එකයි තියෙන්නේ.
නැතමන්නේ මේ පුද්ගලයා යම් අවස්ථාවක අනිවාර්යයෙන්ම සමතේ කළ යුද්ද සමතේ වෙඩෙන්නේ නැද්ද?
සමතේ කියන්නේ අවශ්‍ය සමාධිය.
සමාධිය.
ඔය සමාධිය නැත්නම් ධාතු මනසකට යන්න බෑනේ. නැත්නම් පේන්නේ අපි සම්මුතියනේ. සම්මුතිය පිටකර ධාතු මනසකට එන්නේ යම් සමාධියක් නිසා. බුදුරජාණන් ශ්‍රී දේශනා කරලා තියෙන සමාහිතෝ භික්කවේ යථා භූතං ජානාති පස්සති. හිත සමාධි වුණාට පස්සේ තමයි ධාතු මනසකට යන්නේ. නැත්නම් පේන්නේ කනවා බොනවා යනවා එනවා කියන සම්මුතියනේ. සම්මුතිය පිටකන ධාතුමනසිකාට යනවා කියන්නේ සෑහෙන සමාධියක් ඇතුව වෙන වැඩක්. ඒකට අය මේ එතෙන්ද යනකොට ලියන්න තියෙන මල්ල අය ඔබල බලන්න දෙයක් නැත්තේ නෑ. තියෙන්නේ ධාතුමනසිකාරිදි ගේම ගෙනියන එකයි. ඊට පස්සේ අතරමැග වාහනේ නතර කරලා බැටරි charge කරන්න ඕනේ. දුවන වෙ අන්තරෙන් බැටරිය charge කරනවා. යනකොට යනකොටම බැටරිය charge කරනවා. සත්‍ය සමාධිය.
ලක්ෂණ ඇහැට
දැනෙන කොහොම සමාන ස්වභාවයක් නේද?
නැහැ.
සත්‍ය සත්‍ය කියන්නේ ඇතුළට කිඳා බහින ගතිය. සමාධිය කියලා කියන්නේ ඇතුළට අනිකුත් චෛසික ඔක්කොම ගොනු කරලා කීකරු කරගන්න ගතිය. සභාවක් සමතයකටපත් කරනවා කියලා කියන්නේ. සභාව සමතයකටපත් කරන්නේ දන්නවා එක එකන කතා කරනවා සභාපතිතුම කියනවා ඔහොම ගියොත් මේක ඉවරක් කරන්න බෑ. මේ ඡන්දයක් තියලා හරි කරන්නේ පොදු ජන මතින් හරි මේක පාස් කරන්න. දැන් ඇති කතා කර ඇති. ඊට පස්සේ ආ සමතේ කරපද. ආ ඒක ඉවරයි. එනත්ත ඊග මාතුකට යන්න බෑනේ. සමතේ කරනවා කියලා කියන්නේ අර චිත්තසයිසික 52ම එක දිහාවට ගොයමු කරනවා කියන එක. සමතේ කරලා. සතිය කියලා කියන්නේ අහුවෙච්ච දෙයට කිඳා බහින එක. අපි එළඹ සිටිනවා. එළඹ සිටදී කාගෙන යනවා දෙකෘත්‍ය දෙකක් කරන්නේ. චෛසික දෙකක්. හැබැයි සතිය තමයි සමාධියට ආසන්න කාරණාව වෙන්නේ. සතිය නිසායි සමාධිය ඇති වෙන්නේ. සතිනිසා සමාධිය සමාධිනිසා සත්‍යයක් ඇති කරනවා. හොඳ සමාධිගත වුණාට පස්සේ යා තිබුණු සත්‍යයට වැඩිය ගැඹුරු සත්‍යයකට යන්න සමාජයේම පරිසරය සකස් කරලා දෙනවා. මේ එකිනෙකාට එකිනෙකාට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය
වෙනවා. ස්වාමීන් වහන්සේ අහන්නේ අර මේ මහත්මයා කතා කරපු මේ
මහසි භාවනා ක්‍රමය බුද්ධ කාලයේ බුදුන් වහන්සේ ජීවමාන වෙන කාලේ පැවති ක්‍රමයක්ද උන්වහන්සේ ඒක අනුමත කරපු ක්‍රමයක්ද කියන එක පොඩි පැහැදිලි කිරීමක්
නෑ. ඇත්තටම ඔය වචනේ ගන්න ඕනේ අපි කර්මස්ථාන කියන එකෙන්. කර්මස්ථාන වගයක් ඔය බුද්ධකෝ සටුවචාරින් මහන්සේ කාලේට එනකොට තේරවාද කර්මස්ථාන සහ අපිට අදාළ නැති කර්මස්ථාන කියලා දෙකට කැඩුවා. ඒකදී සමසත කර්මස්ථාන කියලා තේරවාදයට අදාළ කර්මස්ථාන 40ක් අපිට පෙළ ගැස්සුවා. ඒ 40ම සමත කර්මස්ථාන. විපස්සනාට කර්මස්ථාන කියලා එකක් නෑ. කොයි එකත් ගන්න පුළුවන්. විපස්සනා කර්මස්ථාන කියලා කියන්නේ නාගසමාල හැමදෙරෝ දැක්කේ බීමත්ත තූර්ය වාදන නඳුන නටන නාටිකංගනාවක් දැකලා තමයි නිවන් දැක්කේ. කේමාව දැක්කේ පත්කරු පහන නිවිල යන එකට. එක එකන එක එක දැන විපස්සනා සඳහා කර්මස්ථාන කියලා එකක් නෑ. විපස්සනා ඕන දෙයක් කර්මස්ථානයි. සමතර තියෙනවා හරියටම ස්ටෑන්ඩඩ් 40ක්. ඒක විමුක්ති මාර්ගය සහ විසුද්ධි මාර්ගය කියන පොත් දෙක ගන්නකොට පැහැදිලි. විමුක්ති මාර්ගෙත් ඔක තිබිලා තියෙනවා ඒ ඔක්කොම ඒ මහායාන පැත්තට ගිහිල්ලා තියෙනවා. විසුද්ධි මාර්ගය කියලා දැන් මේක රාමු කරන්න එපායි දැන් අපි. මේක කපලා කොටලා හදමු. හදවක කෙටුවේ ඔය අටුවාචාර්යන් වහන්සේලා අපේ බුද්ධකෝ සාචාර්යන්ත උන්වහන්සේ 40ක් අඳුරලා දීලා තියෙනවා. ඒ 40න් සමතේ තමයි කරන්නේ. විපස්සනා සඳහා ලෝණෙම අත්දැකිය හැකි දෙයක් අරමුණු කරන්න පුළුවන්.
ගරු ස්වාමීන් වහන්සේ මේ රූපය දකිනකොට දැන් ඒ දකින රූපය මේ ඇසත් ඇසේ ප්‍රසාදයක් ආලෝකයක් ගෝචර රූප වස්තුවක් මානසිකාරයක් කියන මේ හේතු නිසා ඒ දකින රූපය මානසිකාරයට යනකොට මේ දකින ඇසෙන් දැකපු රූපය නෙමෙයි නේද හමු වෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට එතනදී ඒ සිදුවෙන ක්‍රියාවලිය පොඩ්ඩක් මට පැහැදිලි කර දෙන්න පුළුවන්ද?
නෑ ඒක හරීම සංකීර්ණයි. පළවෙනි වතාවට වර්ණ රූපය ඇවිල්ලා වැදුනට පස්සේ අපේ හිත තේරුම් අර ගන්නවා කණෙන් එන ශබ්ද වලට වැඩිය නාසයෙන් දිවෙන් කනට ඇහෙන් එන එක දැන් විචිත්‍රයි. ඇහෙන් එන එක බොහොම චිත්තාකර්ෂණීයයි කියනකොට අපි විනිශ්චය කරගන්නවා එහෙනම් කනත් වහනවා. වහලා මේක බලනවා. මොකද ඒකේ තියෙන ප්‍රකට තමයි විචිත්‍ර කමන. යනු ඊගාව චිත්තක්ෂණේ ඒ රූපෙම බලනවද නැද්ද කියන එක යම් ප්‍රමාණික චේතනාව සම්බන්ධ වෙලා තමයි යන්නේ නැත්නම් ඊගාවිකේ සද්දයක් වෙන්න පුළුවන්. අරකේ ආවිල්ලා ගියා නම් අපි කියනවා පරිත්තාරම්මණයක් කියලා. වැඩිදුර දුවන්නේ නැහැ. චිත්ත විජය දුවන්නේ නැහැ. එහෙම බොඳ වෙලා යනවා, ලොප් වෙලා යනවා, ගබ්ස වෙනවා. ගබ්සම වී එක යන්න නම් අපි මෙහෙන් තල්ලුවක් දෙන්න එපායි. ඒ තල්ලුව දුන්නාට පස්සේ පළවෙනි එක බදින්නේ චේතනා විරහිතව. දෙවෙනි එකෙදි චේතනා ඉස්සරහට යනවා. එතකොට පස්ස පංචමක ධර්ම ගත්තාම පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියලා බුදුහාම සඳහන් කරන පළවෙනි වීජයේදී පස්සේ මුල් කරගෙන යන්නේ. දෙවෙනිකෙදී චේතනා මුල් කරගෙන යන්නේ. චේතනා සංඥා පස්ස වේදනා මානසිකාර කිය. මොකද දෙවෙනි එක ඒ රූපෙම දෙවෙනි සැරේ බලන චේතනාවක් ඉස්සර වෙනවා. එතකොට බලන්නේ උඹට ඕන දේ තමයි, පේන දේ නෙමෙයි. ඒක නේද මතකර ප්‍රශ්නේ. ඉතින් ඒක ඒක බොහෝම එක චිත්තක්ෂණයෙන් පෙන පෙරලිය. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා යේන යේනේ මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා. යමක් යමක් පිළිබඳව කල්පනා කරොත් ඒ නිසා මේක වෙන දෙයක් බවට පත් වෙනවා කියලා. උඹ අත ගන්න නැතුව හිටියොත් ප්‍රകൃතිය දුවයි.
ඒකෙන් ස්වාමිනාසෙ එතන හමු වෙන්නේ ජරා මරණමයි කිව්වොත්. ජරා මරණවට ජරා මරණ
කියන්නේ නේද? ඒ කියන්නේ දුක තමයි අහුවෙන්නේ. අහුවෙන්නේ කෙලස් විතරමයි. ඒකම දේ නැවතරයක් බලන්න නම් ඒක පිළිබඳව තෑදරකම කැටින් තියෙනවනේ. අපිට ඒක පේන්නේ අපි දන්නේ මොකෝ අපි අහිංසකයි අපි අත මොනවත් නැහැ මේ රූප බලපුවම මොකද්ද වෙන්නේ අකුසලයේ කියලා. නමුත් එකම රූපේ නැවත නැවත බලනනම් මෙහෙන් ඒ රූපේම අනිත්‍යව නැතර කළ බැලීමේ චේතනාවක් එන නිසා පළවෙනි මතාවට ස්පර්ශය මුල් කරගෙන මේ පටන් අරගත්තට දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ හතරවෙනි සැරේ එකම රූපේ දකින්නවනම් අපි නොදැනුවත්වම භවනීත්‍යයක් ගිහිල්ලා මේක කොක්ක ගහනවා දිගින් දිගටම. ඒ වෙනකොට චිත්ත වීජේ මුලට තියෙන්නේ පස්සේ නෙවෙයි චේතනාව තියෙන්නේ. ඉතින් ඒක මේ භාවනා කරගෙන ගියාට අපිට පස්සේ මුල් කරගත්ත පස්ස පංචමකේ දකින්න හම්බ වෙන ඒ වෙලාවේ සතිය නෑ. අපිට දැන් නැවත නැවතන චේතනා එන ඉතින් වීදික සතියේ පිට බැලුවොත් චේතනා මුල් කරගෙන යන දෙල්ලම තමයි අපිට පේන්නේ. ඉතින් ඕක දැන් විද්‍යාව හොයාගෙන තිනවා පිපිරීමක් ඇති වෙනවා. ඒකට කියන්නේ Big Bang කියලා පිපිරීමක් ඇති වෙලා දැන් අපි ඉන්නේ අවුරුදු කෝටි ගණනකට පස්සේ දැන් තියෙන්නේ එකකින් ඇතිවෙච්ච පසු ප්‍රතිඵල. මේගොල්ල කියනවා Big Bang එකක් දැන් ඇති කරලා එන්නකොටම ඒක බලන්න ඕනේ කියලා හරියට චිත්ත වීජයේ පස පංචමක ධර්ම බලන්න ආසාවක් වාගේ. දෙවෙනි චිත්තයනේ චේතනා මුල්ලෙච්ච චෛතසික ටිකන්නේ. එයා දන්නවා ඒකට විකෘති වෙලා. කොහෙන් ආවද දන්නේ. මේගොල්ල දැන් හදනවා පිපිරීමක් ඇති කරලා ඒ වෙලාවෙම බලන්න. එතකොට බලන්න හදන දේ හෙබ්‍රන් කියලා හෙබ්‍රන් පාටිකල් එක කියලා ඒකට කියනවා ගෝඩ් පාටිකල් කියලා. මැවුම් කාර්යයන් වහන්සේ බලන්න නම් පුපුරන කොටම බලන්න ඕන අය. එතකොට ප්‍රශ්න නැති වෙනවා. එතකොට මේකේ මේ බ්ලැක් හෝල්ස් ඇවිල්ලා මුළු ලෝකෙම නැති වෙන්න ඉඩ තියෙනවා කියලා කට්ටියක් දැම්ම වෛර කරනවා. ඒක කරන්න දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වා ඕයි ඔක මැවුමක් නෙවෙයි උතර විනාශයක් තියෙන්නේ මැවුම් කාර්යය නෙවෙයි උන්දට කියන්න දෙන්නේ විනාශකයි කියලා. දැන් ඊතන තමයි අද ඔය තියෙන විද්‍යාගාරයේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක කරන්න විද්‍යාඥයන් කියනවා ඇති වෙනකොටම බලන්න ඕනේ කියලා. ඊට පස්සේ බලන්නේ වෙන දෙයක්. නමුත් ඇති වෙනකොටම බැලුවොත් එහෙම ඊතන බ්ලැක් හෝල් එකක් එහෙම ආවොත් මුළු ලෝකෙම උරා ගන්න පුළුවන් කියලා විනාශයක් වෙන්න පුළුවන් කියලා මොනවා වෙයිද දන්නේ නැති නිසා ඔය දන්න යකා හොඳයි ඔය නොදන්න යකාට කියලා දැන් ඉතින් ඒක වහගෙන යනවා. මට හිතෙන්නේ මං හරි සන්තෝෂයක් වෙනවා මේ වදියා බලලා මේ බුදුරජාණන් වහන්සේ ගිය තැන උනාද හොයන හොයන මුලට ගිය තැන මේ මිනිස්සු කොහෙන් හරි කරකිලා වෙන වචන වලින් කියනවා. අපි බලන්නේ මේසු කියන්නේ නෙවෙයි වෙන්නේ අපි බලන්නේ බුද්ධඝම පැත්තෙන්නේ. නමත හරි හරි මේ නවම ගතියක් තියෙනවා. මේ දෙකෝ එකතු වෙන ගතියක් තියෙනවා. බලනකොට යම් දෙයක හටගන්ම දකින්නයි කියන එක ලේසි නෑ. හටගන්ම දකින්නකොට කිසිම චේතනාවකින් තොරව හටගන්න හැටි දකින්න අපේ හිත කැමති නෑ. එතකොට මගේ ගතියක් නෑ නේද? මට ඕනේ දෙයක් නෑ. ඒ නිසා මට බලන්න ඕනේ දෙන්න මට ඕනේ දෙයක්. ඉතින් එතකොට ඒ හඩු ගඳ ගෑවිලා ඉවරයි. ජීවන සුවඳ ගෑවිලා ඉවරයි. ඊට පස්සේ ගන්න දෙයක් නෑ. දෙවෙනි චිත්තක්ෂණයේ ඉඳලා මේ යන්නේ චේතනා මූල් කරගත්ත චෛසික ටික. ඉතින් ඒක හරි මේ අපි මේක දැන ගැනීමෙන් අපි හරි වෙහෙසකටපත් කරන්නේ. මුල අල්ලන්නත් බෑ. දකින්නකොට අපේ මචිමතාන්තර ගෑවිලා ඉවරයි. ඉතින් බුදුරජාණන් කියන ඒ නිසා මේ නොකෙලිසිත් දෙයක් ලෝකේ නැහැ කියලා. හැමදේම කෙලසුනාට පස්සේ තමයි අපි බලන්නේ. ඒ නිසා පවතින මතුවෙන තාක් දකින්න තාක් දුකමයි මතුවේ. ගෙවෙන තා ගෙවෙන්නේ දුකමයි ඒ නිසා ගෙවෙන්න ගෙවෙන්න සපයි කියලා කියනවා. ඒ දුකනේ ගෙවෙන්නේ.
වෙන්නන්නේ දැන් සියලු දේ සාපේක්ෂතාවාදී උදුන යන්නේ තව දෙයකට සාපේක්ෂව සිදුවෙන දැන් දැන් බ්ලැක් හෝල් වල කල් කුහර වල ස්වාමීන් වහන්සේ වෙන්නේ නිර්පේක්ෂණ තියාවලියක් يعني ආලෝකයේ පවා එතන
උකහකට
කහ ගැනීමක් සිද්ධ වෙන්නේ ඒ එතනදී දැන් අපි සෑම චිත්තක්ෂණයක්ම ආරම්භය සහ ඒ භංගයේ දැකීම කියන එකෙන් අදහස් කරන්න අර සාපේක්ෂතාවෙන් තොර නිර්පේක්ෂතාවයේ අත්දැකීම කියන වගේ සීමාවක්
තියෙනවා. කේවලත්‍ය දැකීම. කේවලං ඒකදී මේ අපි ගියේ පාර සූත්‍රයේදී සරුවත්‍යෙන් සඳහන් කරලා තියෙනවා. එතෙන්ද ගියා නම් ඒ තත්ත්වේ කේවලයි. ඒක කිසි කෙනෙක් එක්ක සම්බන්ධ අසම සමයි. සාපේක්ෂතාව ඉක්මවන්න පුළුවන්. ඉක්මවන්න පුළුවන් කියන්නේ සාපේක්ෂ සියලු දේම පුරුදු කරන්න ඕනේ. පුරුදු කරලා ඒක පිළිපදව දැනීම ඇති කරගත්තට පස්සේ අපේ ඒක හොයලා හොයලා යන්න ඊට පස්සේ කේවල තත්ත්වය තමයි. අතම් මේතාවය තමයි. නිරපේක්ෂ தත්ත්වය තමයි නිරපේක්ෂ தත්ත්වයේ ලෞකික ස්වභාවය තමයි උපේක්ෂාව කියලා කියන්නේ. උපේක්ෂාව තුළින් තමයි අපි මේ නිරපේක්ෂ தත්ත්වයට හිත தත්වාගත කරන්නේ. ඒ ගියාට පස්සේ ඒ ගියේ එකත් එතනම බැක් ටෝල් එකට ඇදගන්නවා. ඊට පස්සේ ඒකට මොනවා වෙනවද කියලා ඒ තරම්ම තදවල ඝනත්වයකට යනවා. ඒකේ ආලෝක අංශු බව අදින්න පුළුවන් ඒකට. ඇද්දගත්තට පස්සේ මොනවා වෙනවද කියලා කියන්නේ. ආලෝක අංශ කියන්නේ ඉතාමත්ම මේ සැහැල්ලු තද්ද බලවේගය කියන්නේ ඒක නමුත් බ්ලැක් හෝල් එකට ගියාම ඒක උනත් ඇදගත්තට පස්සේ මොනවා වෙනවද කියන්න බෑ.
කොහොමද අපි පැය භාගයක් කරගෙන තියෙනවා සාකච්ඡා සඳහා විනාඩි 45ක් දේශනාවක් හොඳයි පැය කමාරකුත් එකයි කාලකුත් දීලා තියෙනවා. ඒ සමග විතර අපි නැත කරමු. ඉතින් දිනාරම කෙරුවා කරන්නේ.